Aduh, prosesnya nah. Masih kan nanti ini istilah anonter non ini katukurun deh am dengan dharma deh bahagian nyanawa ini ikke manjana apa kaya nama medila wehan ne dahatru ini sakit jawa ini manjana apa kaya nama acchena ini ikama visal artiak ketibawak ya benda ikat hari tar me lanuak ikapet tetapi dia ini kata hilang nading aluha ya alu nacana hari itu manja betul ini kata pun dekat dia nama ini api pertanggaan nama nitya ඇති බවක් කියලා එතින්ටි අතීත අනාගත වර්තමාන කියන විදියට එන බවක් මේ ගැන ඔබතුමාට පුළුවන්ද විස්තරයක් කරලා දෙන්න කරුණා කරලා
මේ මට එච්චර පැහැදිලි වුණේ නැහැ අය අහන්න පුළුවන්ද
පුළුවන් මේ කියන්නේ දැන් මේ 14 වෙනි සාකච්ඡාව 13 එහෙම සම්පූර්ණයෙන්ම යන්නේ මේ මංජනාව ගැන. ඉස්සර මෙතන මේ මංජනා කියන්නේ මොකද්ද කියලා මට කිසිම අදහසක් නැහැ වචනේ මොකද්ද කියලාවත්. එතකොට මම හිතාගෙන හිටියේ මංජනාවේ කියන්නේ කොහේ චුහින්ද කඩ් වගේ දෙයක් කියලා. සිතන ගැන කියන්නේ ඊට වඩා විශාල ගැඹුරක් තියෙන බව පෙන්නනවා ගාථා ගණනාවකින්. ඒ කියන්නේ එක පැත්තටම ලනුවක් අඹරනව නම් දෙන්නේ එකතු වෙලා කියනවනේ ඒ කතාව අර මැදින් කෙනෙක් ඇල්ලුවතෙන් ලනුව ඇඹරෙන්න ගන්නවා. එතකොට ලනුව ඇඹරනව නම් ඒ කොනයි මේ කොනයි දෙකක් ඇති වෙනවා. ඒ අල්ලන එක නිසාම ලනුවක් ඇඹරෙනවා. එතකොට ඔන්නත්තන්ට මංජනාව කියනවා. මංජනාව වගේ. එතකොට ඒ කියන්නේ සංසාරයේ පට ගැනීමක් හට ගැනීමක් ඇති වෙනවා. අන්න එහෙම විශාල ගැඹුරකට මේක අරගෙන යනවා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහනවා. පොඩ්ඩක් කියන්නේ සංස්කාර ඇති කරගෙන යනවා. ඒක නිසා පොඩ්ඩක් තවදුරටත් මේක අපිට පහදලා දෙන්න නැත්නම් කියලා සිතිවිල්ලක් ආවා. එහෙම තමයි.
අපි අවිද්‍යාවෙන් සකස් කරන දෙයක් නේ සංකාරයක්. කියන එක ඒකම තමයි මඤ්ඤණාවක් වෙන්නේ. දැන් මූල පරියායකේ තියෙන පෘථග්ජනයා මඤ්ඤණා කරනවා. පඨවින් පඨවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. ඊළඟට ශ්‍රේක පුද්ගලයා පඨවින් පඨවිතෝ මා මඤ්ඤති. තේරුම් ගන්න පෘථග්ජනයාට පඨවියක් කියලා දෙයක් මඤ්ඤණා වෙනවා. ඒ කියන්නේ බාර ගන්නවා. රහතන් වහන්සේට එහෙම දෙයක් මඤ්ඤණා වෙන්නේ නැහැ. පඨවිය කියලා දෙයක්. ශ්‍රේක පුද්ගලයාට මඤ්ඤණා වුණාට එයා දන්නවා ඒක වැරදි. ඒ හින්දා ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. මේ සතර මහා ධාතුවම ඒ වගේ. මේක සතර මහා ධාතුවට විතරක් නෙමෙයි. මුළු ලෝකෙටම ඒ වගේ. ඒ වගේම 31 තලේම ඒ වගේ දෙයක්. මඤ්ඤණාවක් විතරයි. ඒකට ඒක පුතග්ජනයාට තියෙනවා. රහතන් වහන්සේට නැහැ. උපදින්නේ නැහැ. ශේක පුද්ගලයා කියන්නේ මාර්ගයේ ඉන්න අය. ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. අපිට මෙහෙම මඤ්ඤණා වුණාට රහතන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. එනා එතෙන්ට එන්න වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. ඒ කියන්නේ මිදෙන්න උත්සාහයක් තියෙනවා. කියන එක. ඒ මඤ්ඤණා වෙන දේවල් තමයි මේ 31 තලයට අයිති ඕනම දෙයක්. ඒක තමයි සංකාර කියලා කියන්නේ අවිද්‍යාවෙන් කරන ඒවා. අභිධර්මෙන් කිව්වොත් රූප, චිත්ත, චෛතසික කියන සේරම ටික. ඒ මඤ්ඤණා නොවන ගතිය තමයි සංකාර නොවන ගතිය විසංකාර. රහතන් වහන්සේ. නැත්නම් නිරෝධය කියන එක. උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. ඔක තමයි ඉතින් කැටියෙන් කියන්න තියෙන්නේ.
සංසාරයක් හටගන්නෙත් ඒකෙමයි නේද?
සංකාරයක් හටගන්න. ඒ වගේ එකතුව තමයි සංසාරය. සංකාරයක් කියනකොට ඕනම දෙයක් සංකාරය. හේතුපත්යෙන් හටගත්තු දෙයක්. අපි ඔය සංකාර ගොඩේ ඉන්නේ. ඒකෙන් මිදෙන්න තමයි මේ මාර්ගය වලන්නේ. ඔව් අහන්න.
නෑ අපි ඕක මේ සංකාර කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුවම දැන් නොදන්නම කෙනෙකුට ඔක ඇත්තට මගේ කතා මේ කියන්න හිතුවේ මේ ධර්මය දන්නේම නැති කට්ටියත් එක්ක අපි පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්න ගියා. එතකොට ওই සංඛාර වචනේ මොකුත් පාවිච්චි කරන්නේ නැතුව දැන් යමක් දැක්කහම බුදු පිළිමයක් හරි පොතක් හරි දැක්කහම ඒක තියෙනවා කියලා ඒ බාර ගන්න ගතියම තමා නේද මඤ්ඤණාව කියලා අපිට ගන්න වෙන්නේ. ඒක එහෙම ගත්තොත් ඒක හරිද නැත්නම් ඒක තව වැරදිද කියලා මම පොඩ්ඩක් කියලා දෙනවා විතර. ඊළඟ සැරේ.
ඔය ඒක තමන් ඉන්න මට්ටමෙන් තමන්ට මේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඉතින් අපි ඉන්න මට්ටමට අපිට අහුවෙන්නේ රූපනේ. රූප බුදු පිළිමයක් වෙන්න පුළුවන්, බාහිර රූප වෙන්න පුළුවන්, අජ්ජත් රූප වෙන්න පුළුවන්. ඒ රූපයෙන් තමයි පටන් ගන්න ඕන. මොකද රූපේ මේ පැහැදිලි. ඒක රූපයක් තියෙනවා නම් ඒකේ ඇත්ත දකින්න වැඩපිළිවෙල තමයි ඒකේ සමුදය දකින එක. කායනුපස්සනාව ඉතින් සමුදය ධම්මානුපස්සී. සමුදය දකිනකොට අවබෝධ වෙනවා මේක සංකාරයක් කියලා. සංකාරයක් කියන්නේ හේතුප්‍රත්‍යයෙන් සකස් වන සකස් වීම. හේතුන්ගෙන් තොරව කතා කරන්න පුළුවන් දෙයක් නෙවි. ඒතතේ සමුදයක් නිසාම හේතුප්‍රත්‍ය නිසාමයි මේ ගැන කතා කරන්න පුළුවන්. ඒකට දෙන වචනේ තමයි සංකාර කියන එක. හේතුප්‍රත්‍යයෙන් හට ගන්න ස්වභාවය. ඒ බව තේරුම් ගන්න වැඩපිළිවෙල තමයි සමුදය අඳුරගන්න එක. ඒතත සමුදය අඳුර ගැනීම අපි ওই වචනේ නැති සංකාර කියන වචනේ යෙදුවේ නැතත් මේ හේතු නිසයි මේක කියන බව තේරුම් ගන්න. ඒකයි සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. ඒතත රූපයක් තියනවා නම් බුදු පිළිමයක් තියනවා නම් ඒකේ සමුදය හොයාගන්න. සමුදේ හොයද්දී අපි දන්නවා පටන් ගන්න ලෝකෙට අයිති පැත්තෙන් ඊළඟට ලෝකෝත්තර පැත්තට එනකොට සමුදේ තමන් තුලින් දකින්න ඕන ආයතන පැත්තෙන්. ආයතන පැත්තෙන් සමුදේ දකිනකොට ඒක සංඛාරයක් විතරක් නෙවෙයි. සංඛාර කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන එක. එතන ආයතන මුලාව ප්‍රත්‍ය වීමෙනුයි හටගන්නේ කියන නුවණකුත් එනවා. කියන්නේ විද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සංඛාරය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සංඛාරයක් නම් ඒක අනිවාර්යෙන් දුකයි. මෝඩකමටනේ උපද්දගෙන තියෙන්නේ. එතකොට ඒකන දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්නත් පුළුවන්. ඕන සංඛාරයක් දුක්ඛාරය සත්‍යෙට යටත්. දැන් අපි දුක බව අපට නොතේරෙන්නේ සමුදය දැක්කේ නැහැ. අවිද්‍යාවෙන් සකස් කළා කියන එක දැක්කේ නැහැ. තර සමුදේ බැලීම තුළ ওই කරුණු දෙකම අවබෝධ වෙනවා. එකක් මේක හේතුප්‍රත්‍යයෙන් තොරවක ගැන කතා කරන්න බෑ. එහෙනම් සංඛාරයක් දෙවෙනි එක තමයි එතන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා කියන එක. ඒ නිසා ඒක දුකක්. එතන දුක්ඛාරය සත්‍යයක් තේනවා. ඊළඟට පටිච්ච සමුප්පන්න බවත් තේනවා.
මේ රවි ඔතෙන්දි තව මේ දැන් අපි ආයතන වෙන් කරනකොට දැන් සද්දයක් ඇහුනාම ඉස්සෙල්ලා කනට ආවා ඒක ඊට පස්සේ හිතේ මන හිතුවා එළිය තියෙනවා කියලා අපි දැන් ওই විදියට පටන් ගන්නවා. කොහොම යනකොට ආයතන වෙන් වෙනකොට දැන් හැබැයි දැන් අපිට සෝත විඥානය වගේ කියන්නේ කන කියන තැන වෙන්වීමක් තාම උතන වෙන්නේ නැහැ නේද? ඔක තව ඉස්සරහට යනකොට ඔය මූලික අවස්ථාව මූලික අවස්ථාවේ වෙන් වෙන්න වෙනවා අපිට නේද? වෙන්නේ වෙන් වෙලා ඔච්චර දිගට හිතන්න කියන්නේ අවිද්‍යාව විතරයි කියලා වාගේ තැනකට යන්න වෙනව නේද? ඔය ආයතන වෙන් කරන්න යන්නේ නැතුව එතන චුට්ටක් ඒ ඊළඟ පීවර චුට්ටක් කතා කරමුද අපි? තෙරුවන් සරණයි.
ඔය එක දැන් කෙනෙකුට තේරුම් යන මට්ටම අර කියනවානේ මොහොදු ඉරලින් ඉඳන් ගැඹුරට යන්න ඕන කියලා. ඒකට අපි ගැඹුරුම තැනින් කතා සාමාන්‍ය කෙනාට තේරෙන්නේ නැහැ. එහෙනම් තමයි මේ පියවරෙන් පියවර මේ දැක්මට එන්නේ. ඒකට පටන් ගන්නකොට දැන් සද්දයක් ඇහිලා රූපයක් දැනගත්තාම අපි ඉන්න මට්ටම තමයි එළියේ රූපයක් ගැන දැනගන්න මට්ටම. එතකොට ඔය වාහනයක් යනවා, කුරුල්ලෙක් ඉන්නවා, කවුරු හරි කතා කරනවා, මොකද රූපයක් ගැනනේ දැනගන්නේ. එතකොට ඒ මට්ටමෙන් පටන් ගන්නවා. ඒකෙන් පටන් ගත්තහම පළවෙනි පීවර තමයි අපි ආයතන වෙන් කරද්දී ඔය දැනගත්තු රූපේ. සද්ද නෙමෙයි කියලා පේනවා. කණෙන් සෝත ආයතනෙන් ඇහෙන එක නෙවෙයි මන ආයතනෙන් දැනගෙන තියෙන රූපය කියන්නේ මන ආයතනෙන් දැනගත්තු දෙයක්. ඊළඟට එහෙනම් එතන විද්‍යාව මතනේ අපි එළිය රූපයක් කියලා බාර ගන්න තියෙන හිතෙන් හදපු එකක් කියලා නොදන්න කමතනේ. එක එක මට්ටමක්. එතකොට එළිය රූපේ හිතෙන් හදපු එකක් බව නොදන්න කමටයි බාහිරෙන් රූපේ බාරගත්ත යන රූප උපාදානස්කන්ධි. ඒක මට්ටම. සද්ද නිසා දැනගත්තු රූපේ බාහිර තියනවා කියන එක මුලාවක් අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා එතන දකින්න ඕන. ඒකලස්ටික් විදර්ශනයේ කිරීම තුල ටික ටික තුනී වෙලා කැඩිලා යනකොට ඊළඟට අපිට ඉතුරු වෙනවා රූපයක් කියන එක නහිතෙන් හදලා තියෙන්නේ. ඒකට ඒ රූපයට අහු වෙන්නේ නැහැ. එළියේ තියනවා කියලා ගන්නෙ නැහැ. හැබැයි ඊළඟට බාහිරයට අහුවෙනවා සද්දේ එළියෙන් ආපු එකක් කියලා. රූපයක් පැනවුන් නැතුවට සද්දේ එළියෙන් ආවේ. ඒක බාහිර රූපයක් කරනවා. එතකොට සද්දේ බාහිර රූපේ ඒක ආපු කන අජ්ජත් රූපයට එන්ට අහුවෙනවා. හැබැයි දැන් මෙතෙන්ට එන්න නම් අර සද්දට හදන රූපේ කියන කෙලෙස් ටික කඩලා ඉන්න ඕන. එහෙම නැත්නම් මේක පැටලෙනවා. එතනිනුත් එහාට යන කෙනාට තියෙනවා කනයි ශබ්දයි කියන ඒ රූප දෙක. හැදුනේ කොහොමද? ඒකත් සමුදේ හොයන්න තියෙනවා. අය අජ්ජත් බහිද්ද රූපනේ. ඒකට සමුදේ ධම්මානුපස්සී වෙනවා. වෙන්න වෙනවා. ඇත්ත දකින්න නම්. එතකොට ඇසීම කියන එකේ සෝතායතනෙන් කරන්නේ සුත කියන එක විතරනේ. සුත කියන එක රූපයක් නෙවෙයිනේ. අබ්දෙත් නෙමෙයි කනක් නෙවෙයි. එහෙනම් සුත කියන එකෙන් නවතින්නේ නැතුව අපි කන කුයි ශබ්ද කුයි හදාගෙන තියනවා. ඒක හැදුවේ එතකොට මොන ආයතනෙන්ද? එතකොට ආයේ පේනවා ඇසීම ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඇහෙන ශබ්දයක් තියෙන්න ඕන. ඒ ශබ්දයාවේ එළියෙන් කියලා දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒක සෝතායතන නෙවෙයි මන ආයතනෙන් කරපු දෙයක්. එකෙම සද්දේ ගැන ඇසීම ගැන හිතන්න ගිහිල්ලා ඇහෙන්න නම් කනක් තියෙන්න ඕන. කන තිබුණා ඉඳ තමයි ඇහුනේ කියලා කවුද කියනවා? කවුද ඒ කියන්නේ? ඒ සෝතායතනෙන් නෙමෙයි මන ආයතනෙන්. එහෙනම් මේ දෙකෙත් සමුදේ තියෙන්නේ මන ආයතනෙන් හදපු බව නදන්න හින්දා අපි බාහිරේකුයි අභ්‍යන්තරේකුයි පනෝගෙන. ඒතකොට අජ්ජත් රූප බහිද්ද රූප විද්‍යාවෙන් කරපු සංකාරයක් බව පේනවා අපෝ. එතනත් පෙනීම තුල අන්න සුත කියන එක මොකද්ද කියලා තේරුම් යනවා. සුත කියන එකේ රූප නැහැ. අජ්ජත් බහිද්ද කතාවක් නැහැ. සුතේ සුතමත්තං. ඒ සුතේ සුතමත්තං එකපාරට වෙන්න බෑ. ඔහම පිළිවෙලකට ඔතෙන්ට එනකන් ඒක ප්‍රගුණ කර කර ඉන්න ඕන. ඔතනින් එකසරේට කියන්න ගියත් එහෙනම් රූප නැහැයි කියලා දෘෂ්ටිගත වෙනවා. රූප නැහැ කියන එක දෘෂ්ටිගත වීමක්. දැන් අපි පෙන්වන්නේ රූප අපට තියෙනවානේ. ඒක ඒක පුද්ගලයා කියන්නේ එයාට රූප තියෙනවා. එයා දන්නවා මේක අවිද්‍යාව මතයි හටගන්නේ. රහතන් වහන්සේට ඕක හටගන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමට යන්න මොකද්ද කරන්න ඕන? එතකොට තමන් තාම ලෝකෙට අහු වුණාට ඒකෙ මිදෙන්න හැඩපිළිවෙලක් තියෙනවා. එතකොට එයාට මේක ගැන පැහැදිලි දැක්මක් තියෙනවා. ඒක තමයි සතර ඥානය කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මේකට කියනවා සම්මා දිට්ඨිය. ඒක පුද්ගලයාට සම්මා දිට්ඨිය තියෙන හින්දා එයා දන්නවා මේ දුක සකස් වුණාට ඒකේ සමුදය අවිද්‍යාව. ඒ අවිද්‍යාව තියෙන හින්දා ඒක සකස් වුණේ, බාරගත්තේ. මේ රහතන් වහන්සේට ඒ අවිද්‍යාව නැහැ, ආයතන මුලාව නැහැ. ඒ නිසා ඔක උපදින්නේ නැති නිරෝධ ධර්මයක්. අතගෙන නැති ධර්මයක් අපේ මෝඩකමට අපි උපද්දගෙන කියන දේ. කරන්නේ ඇත්ත හිතට පෙන්වලා දෙන එක මාර්ගය කියලා යට අවබෝධ වෙනවා. ඒතේ සතර ඥානය තුල සම්මා දිට්ඨිය තුල ලෝකෙන් එතර වෙන මාර්ගය වැඩෙනවා. මේ නුවණ මේ තමන් ඉන්න මට්ටමේ තමන්ට අහු වෙන රූපයේ ඉඳන් පටන් ගන්නවා. මුලින්ම මේ සුතේ සුතමත්තං හරි දෙත්තේ දිට්ඨමත්තං හරි කරන්න බෑ. ඊට කලින් ගොඩාක් වැඩ තියෙනවා. මොකද අපේ කෙලෙස්සේ දෙන්නේ කාම ලෝකයටනේ. කාම ලෝකය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය තියෙනවා. ඒවට අහු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තියෙනවා කියන මට්ටම. ඒ කෙලෙස් ටික තුනී කරගෙන හිතට පෙන්වන්න ඕන දෙයක් මේක. මතෝ ගැඹුරු මතන නිකං කිව්වට කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒක අහලා දෘෂ්ටිගත වෙනවා විතරයි. ඒතරේ මොකුත් තියනවා කියන එකවත් නෙවෙයි, නැහැ කියන එකවත් නෙවෙයි. දෙයක් තියනවා නම් ඒක සමුදේ හොයන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගය. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතර අපි තියනවද නැද්ද කියන නිගමනවලට නෙවෙයි යන්නේ. දෙයක් තියනවා කියලා දැනගත්තා නම් අපිට තව කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි කායනුපස්සනාව. කායනුපස්සනාව තමයි ඒකේ සමුදය පෙන්නලා දෙන එක. ඒක සමුදය පෙන්නලා දීම තුළ තේනවා සමුදය තියෙනකන් විතරයි ඔබ තියෙන්නේ. සමුදය යෙදුන් නැත්තම් ඒක සමුදය වෙන්නේ ආයතන මුලාව අවිද්‍යාව යෙදුන් නැත්තම් ඒක හටගන්න බෑ. ඒක හටගත්ත නැති දෙයක් මෝඩකමට උපද්දගෙන අර වතුරේ බල්ලා වගේ කියන ධර්මතාවයේ හැම සංකාරයකම පොදුයි, හැම රූපයකටම පොදුයි. ප්‍රකට මේ අහපු මුලින් අහපු සංකාරය මේ රූප වලටනේ විස්තර කළේ. ඒත් ඒක තේරුම් ගන්න සංකාර කියන වචනේ දන්නේ නැති උනාට රූප ගැන අපි දන්නවනේ, ඕන කෙනෙක් දන්නවනේ. එයා දන්න රූපෙට ඇත්ත දකින්න නම් සමුදය හොයන හැටි කියා දෙන්න ඕන. ඒක තමයි බුද්ධ දේශනාව. එතකොට රූපය එක සංඛාරයක් විතරයි කියන එකත් දහම දන්න කෙනා දන්නවා. මොකද අපිට ප්‍රධාන සංඛාර ජාති පහක් තියෙනවනේ. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ. ඒකේ පළවෙනි එක තමයි අපි වැඩියෙන්ම අහුවෙන එක තමයි රූප. එතනින් පටන් ගන්නවා. ඒක සංඛාරයක් බව තේරුම් ගන්නේ සංඛාර වචනේ තේරුම තමයි හේතුප්‍රත්‍යයෙන් සකස් වුණා කියන එක. හේතුප්‍රත්‍යයන් අඳුරගත්තොත් තමයි සංඛාරයක් බව දැනගන්නේ. ඒ හේතුප්‍රත්‍ය අඳුරගන්න තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගයේ වෙන්නේ, වෙන මාර්ග නැහැයි කියන්නේ. පැහැදිලිද?
ඔව් පැහැදිලි. මම හිතන්නේ මට එක දෙයක් ලොකුවට තේරුණා කියලා මම හරි කියන්න ආයේ ඒක මේ ඒක වැරදි නම් කියන්න. දැන් අපි රූප වේදනා සංඥා සංකාර ගන්නකොට රූපයෙන් මිදෙනවා කියලා පළවෙනි අවස්ථාවේ ගත්තට දැන් කාක්කෙක්ගේ සද්දයක් ඇහුණාම අපි ඉස්සරලම කාක්කා කියන සංකල්පෙන් මිදෙන්න ඕන නේද? මේ කාක්කා කියන එකෙන් මිදුලා ඊට පස්සේ සද්දය කියන එක විදර්ශනා කරගන්න යන්න ඒ එතෙන්ට ක්‍රමෙන් යන්න ඕන නේද? ඒ කියන්නේ උතන
ඔව් ඔව් ඒක හරි. ඒ කියන්නේ අපිට කපුටව විදර්ශනේ කළාට පස්සේ තමයි ශබ්දේ විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඒ කියන්නේ අපේ කෙලස් තියෙන්නේ කපුටට මිසක් ශබ්දෙට නෙවෙයි. මූලිකව. එතකොට ඒ කාක්කව ඉස්සෙල්ලා විදර්ශනා කරන්න ඕන. ඒ අපි ඉන්න මට්ටමෙන් පටන් ගන්න කියන්නේ ඒකයි. එතකොට එළියේ තියෙන රූප වලින් තමයි අපි විදර්ශනේ පටන් ගන්න. බහිද්ද රූප. ඒකලස් ටික කැඩෙනකොට තමයි ඒ රූප ඒ සතර මහා ධාතු ඒ දල රූප ටික නැති වුණාට තවත් රූප ඉතුරු වෙනවනේ. ඒක තමයි සද්ද රූප වගේ දේවල්. සද්ද රූප ලන්න අර කැලස් ටික කැඩුන මනසකට තමයි පුළුවන් සද්දය ගැන නිදර්ශනා කරන්න. ඉස්සෙල්ලම සද්දෙන් පටන් ගන්න ගියොත් තමාරුයි. මොකද අර කපුටව ඒක ඇත්ත දැකලා නැහැ නිකන්. ඒකට මූලික මට්ටමේදී දෙන්නේ සද්ද නිසා පනවන බාහිර රූප. එළියේවද හිතෙන් හදන ඒවද කියන එක හොඳට පෙන්වලා දෙන්නේ. ඒකෙන් කෙලස් තුනේ උන මනසකට තමයි සද්ද රූපේ වගේ සියුම් දෙයක් අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එකපාරට සද්ද රූපෙන් පටන් ගන්න යන්න එපා. එතකොට කොම්පටල ගන්නවා. එතකොට තායර මුකුත් නැහැ කියන දෘෂ්ටියට යන්නේ. එතන නැත දෘෂ්ටියක් නෙමෙයි අපි මේක තියනවා කියලා දැනගන්න සමුදේ මොකද්ද කියලා. ඒක හැදුන හැටි හොයාගන්නයි. පැහැදිලි වෙනවා. පැහැදිලි දෙයි පිළිවෙලක් තියෙනවා.
ඔව් නේ පැහැදිලි පැහැදිලි දැන් අත්‍තරම මම මට මං කරපු එක වර ලොකු වරදක් මට අහුණා. දැන් දැන් මං හුඟක් වෙලාවට කරන්නේ ওই සද්දයක් ආපුවාම මේ සද්දය කනට ආවා. ඊට පස්සේ කන මේක හිතෙන් හිතුවා නිමිති දැම්මා අනම්මන ඕම හිතනවා. උක නිකන් මෙකැනිකල් වෙනවා ටිකක් කල යනකොට. ඒ අර අවබෝධයට වැඩිය මෙකැනිකල් ගතියක් එනවා වගේ පට පස්සේ තේරෙන්න පටන් ගත්තා මං. අද නම් ඒක තේරුණා. හොඳ තේරුවා සර්ණයි.
සිමන් සර්ණයි දැන් උත්තරම ඉන්නකොට මට තියෙන යම්කිසි පටලවිල්ලක් තමයි දැන් අපි පටිච්ච සම්පදායට ආවහම දෙක දෙක එනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනවා. එතකොට අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියන මෙන්න මේ සංඛාරය දැන් මෙතන තියෙන චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති පිටක්කු විඥාණං කියලා යන ටික මට ඉතාම පැහැදිලි. මම මගේ හිතට ඇති වෙන හැටියට මට එතන ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. එතකොට මෙතන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාණං කියලා යන එකේ ප්‍රශ්නයක් තියෙනව නෙමෙයි. නමුත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන මට පොඩි කොනක් තියෙනවා. මේ කියන සංඛාරය අවිද්‍යාව නිසා මෙතෙන්ට ආවේ කොයි සංඛාරයද කියලා. ඒ කියන්නේ දැන් එක ප්‍රත්‍යක්ලින් කියනවා රූපන් රූපත්තාය සංකතං අபிසංකරಂತಿ තිසංඛාරෝ වේදනා අර එහෙමත් තියෙනවා. ඊගාවට පංච උපාදානස්කයෙන් හයෙන් අපි හදාගන්න එළියෙන් තියෙන රූපයක් තියෙන සංඛාරයක් තියෙනවා. එතකොට මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකට ඒ සංඛාරය මොකද්ද? කොහොම එතෙන්ට අවිද්‍යාවෙන් ආවේ? පරණ සංඛාරයක් ගන්නවද අලුතෙන් එකක් එන්න ඕනනේ? අපිට පැහැදිලි කරලා දෙන්න මෙන්න ඉල්ලනවා.
ඔය කියපු ಜಾති තුනම ගැඹුරින් බලනකොට එකයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් කරන සංඛාරය කිව්වත් රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති සංඛාරං කිව්වත් පංච උපාදානස්කන්ධේ ඒ රූපය වේදනාව ඔය ಜಾති පහ සංඛාර කිව්වත් ඔය මනපැත්තෙන් කිව්වත් මේ එකම ධර්මතාවය මේ පෙන්වන්නේ. දැන් අපි මොකේද ඔය බලන්නේ කියන එක තම තමන් ඉන්න මට්ටමේ අනුව කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපිට රූපයක් දැඩිව අහුවෙන තැනින් පටන් ගන්න. වැඩිපුරම අපිට රූපේ කියලා එළිය තියනවා කියලා වෙන තැනින් පටන් ගන්න. ඒකට ඒ පටන් ගන්න එක තමයි මම කිව්වේ දැන් අපි සද්දයක් ඇහිලා එළියේ දෙයක් තියනවා කියලා දැනගන්නේ සද්ද රූපයක් තියනවා කියලා දැනගන්නවට වඩා අපිට ප්‍රකට වෙන්නේ සද්දය ආවේ මොකෙන්ද කියන එක. වාහනයකින්, කාර් එකක්, ළමෙක් කවුරු හරි කතා කළා නැත්නම් කපුටෙක් කෑ ගැහුවා. නම් රූපයක් තමයි අපිට ප්‍රකට වෙන්නේ. සද්ද රූපෙට වඩා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ ওই රූපමයි. ලෝකේනේ. ඒකට ඒ ලෝකයේ අපි ඉන්න තැනින් පටන් ගන්න. මොකද ඒ රූප නැහැයි කියලා බෑ ඒ රූප අපිට තියෙනවා. එතනින් පටන් ගන්න ඕන තියෙන තැනින්. එහෙම නැත්නම් ශරීරයක් තියෙනවා. කොහොමද ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ අපිට කතා කරනවා ඇහිලා වද්දයක් ඇහිලා කවුද ඉන්නවා කියලා දැනගත්තා. ඒතකොට එයාගේ ශරීරය තියෙනවා කියන තැන තමයි ඒ රූපේ මුල් කරගෙන තමයි අපි කෙනෙක් පණවන්නේ. අපිට සද්දයක් එනකොටම එයා කවුද කියලා ශරීරයක් පණවලා. ඇහුනේ සද්දේ වුණාට අපි බාර අරන් තියෙන්නේ ශරීරයක්. දැන් කපුටෙක් කියනකොට බාර අරන් තියෙන්නේ අර කළු පාටට හැදිච්ච ශරීරයක්. දැන් අපි එතන ඒ හටගත්තු රූපේ මතනම් අපි ජීවත් වෙන්නේ අපි එතනින් පටන් ගන්න ඕන. ඒතර එතනින් පටන් ගැනීමේදී ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නන වැඩපිළිවෙල තමයි රූපේ ඇත්ත දකින්න නම් තියෙන්නේ කායනුපස්සනාව. ඒතර කායනුපස්සනාව අජ්ජත් රූපෙට කරන්නත් තියෙනවා බහිද්ද රූපෙට කරන්නත් තියෙනවා. දැන් කපුට කියන්නේ බහිද්ද රූපයක්. ඒතර කොහොමද කායනුපස්සනාව කරන්නේ? ඒකේ සමුදය හොයන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හෙරති. ඒතර අපි ගොඩාක් කතා කරලා තියෙනවා සමුදය හොයන්න ඕන බාහිරෙන් නෙවෙයි තමාතුලින්. තමාතුලින් හොයද්දී අපිට ආයතන ටික බලන්න වෙනවා. ඒ කපුටා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? සද්දයක් ඇහුණා හිතෙන් හිතුවා. සෝතායතනේ මන ආයතනේ. එතකොට එතන සෝතායතනේ ගැන පරීක්ෂණේ නෙවෙයි අපි කරන්නේ. මොකද සෝතායතනෙට බෑ කපුටෙක් හදන්න. සෝතායතනෙට පුළුවන් අහන්න විතරයි. එහෙනම් කපුට හදලා තියෙන්නේ සෝතායතනේ නෙවෙයි මන ආයතනේ. එතකොට අපි පටන් ගන්නෙ කපුටගේ සමුදය එහෙනම් මන ආයතනේ තියෙන්නේ. මන ආයතනෙන් හදපු කපුට මන ආයතනෙන් දැනගත්තා නම් එතන ආයතන මුලාව නිසා තමයි අපි ඒක බාහිරෙන් පනෝලා තියෙන්නේ බාර අරන් තියෙන්නේ. එහෙනම් ඒ පනෝගත්තු රූපයක් මේ අසුරු කරලා තියෙන්නේ ආයතන මුලාව මත. අන්න එතකොට ඒ කපුට අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියලා අපිට පේනවා. එළියේ ඉන්නවා කියලා හිතපු කපුට අවිද්‍යාවෙන් කරපු සංඛාරයක්. ඒක එතකොට අවිද්‍යාපත්‍ය සංකාර කියලා පේනවා. නැත්නම් අර ඉස්සෙල්ලා කියපු රූපයක් පිණිස අපි එළියෙන් එකක් සකස් කරගත්තා. රූපන් රූපත්තය අභිසංකරණයක් කළා. රූපේ රූපයක් පිණිස අපේ හිතෙන් අභිසංස්කරණයක් කරලා ඒ බව අපි දන්නේ නැහැ. දන්නේ නැත්තේ අවිද්‍යාව හින්දා, ආයතන මුලාව හින්දා, ආයතන වලට සියන වන පිහිටියේ නැති හින්දා, සමුදය බලපු නැති හින්දා. සමුදය බලනකොට ඔය ධර්මතා ඔක්කොම පේන්න ගන්නවා. ආයතන මුලාවෙන් කිව්වත් අවිද්‍යාවෙන් කිව්වත් මොකද්ද ඉස්සෙල්ලා කියපු අනිත් පැත්තෙන් කිව්වත් ඔය කොහොම එකම කරුණ එළියේ කපුටෙක් ඉන්නවා කියලා බාරගත්තු එක. ඉතින් ඕක තමයි දුක කියන්නේ. ඇයි ඒක අවිද්‍යාවෙන් කරපු සංඛාරයක්. ඒකට සංඛාර දුක්ඛයට යටත්. සංඛාර දුක්ඛය පේන්නේ ප්‍රඥාවට මිසක් ඒක අපිට නිකන් දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නෙත් නැහැ, මනසට දැනෙන්නෙත් නැහැ. ඒකට දුක්ඛ දුක්ඛත් නෙමෙයි, විපරිණාම දුක්ඛත් නෙමෙයි. ඒක සංඛාර දුක්ඛ බව අන්න ප්‍රඥාවෙන් පේනවා. මේ ඉපදුනේම දුක. ඒකට හටගත්තේ දුක කියන තැනට නුවණ එනවා. ඒකට ඒ දුකට සමුදයක් තියෙනවා. දුක ඉබේ හටගන්නේ නැහැ. දුකයි සමුදයයි. ඒතර අපි ජීවත් වෙන්නේ දුකේ සමුදේ. ඊළඟට නුවණ එනවා මේ සමුදේ යෙදුන් නැත්තම් අර දුක හට ගන්න බෑ, ඒ රූපේ හට ගන්න බෑ. ඒක අවිද්‍යාව දුරුණ මනස රහතන් වහන්සේගේ මත්තම්. අපිට ඕක මඤ්ඤණා වුණාට රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක සකස් වෙන්නේ නැහැ. ඒතරේ බව දකින්න එක තමයි නිරෝධය සාක්ෂාත් කරනවා කියන්නේ. ඒක එන්නේ සමුදය දැකීම තුල. සමුදය තුල දකින්න ඕන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලයි යෝග සකස් උනේ කියන තැන. ඒතර අවිද්‍යාවෙන් සකස් කරපු ලෝකයක්. නැත්තම් සලායතන ලෝකයක්. එහෙම නැත්තම් සංස්කාර ලෝකයක්. ඔය ලෝකයේ දුකයි. සංඛාර දුක්ඛයට යටත් නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකට යටත් එක. ඒතර හැම සංඛාරෙටම ওই ධර්මතාව පොදු. ඒතර ඉස්සෙල්ලා සංඛාරයක් බව දකින්න ඕන. සංඛාරයක් බව දකින්න නම් සමුදය අඳුර ගන්න වෙනවා. සමුදය නිසයි ඔක හටගත්තේ කියන එක. ඊළඟට ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දකින්න වෙනවා. එතකොට අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් නම් අනිවාර්යෙන් දුකයි. සංඛාර දුක්ඛය කියන එක තේරුම් යනවා. ඒක දුක්ඛාරය සත්‍ය. ඒතර දුක්ඛාරය සත්‍ය දකිනකොට සමුදයාරය සත්‍යයක් දැකලා නිරෝධාරය සත්‍යයක් දැකලා මාර්ගාරය සත්‍යයක් දැකලා ඒ නුවණ නැත කියනවා සම්මා දිට්ඨිය. මොකද සතර ඥානයනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒතර මේ සම්මා දිට්ඨිය තුල තමයි ලෝකෙන් එතර වෙන මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ. ඒ හතර ඥානෙ නැත්තම් භාවනා කළා කියලා ලෝකෝත්තර මාර්ගෙ වෙදෙන්නේ නැහැ. පැහැදිලිද?
හොඳටම පැහැදිලි වුණා. ඉවර වෙනකොටම මට මේ කියන මේක වටයක් වටයක් ඒක රෞද්‍රයක් මම මේ සල්පදත්ත අවිද්‍යාපත්‍ය කියලා මට කරත් තියෙනවා.
හොඳටම පැහැදිලි දුන්නු කිනු. ඒ වන්තරණ රවි ඔතන එතනකොට දැන් බාහිර දැන් සබ්දකින් එක කපුටෙක් කියලා මනායතනෙන් හදාගත්ත දේ අවිද්‍යාව තුළින් හදාගත්ත දේ දැන් ඔතන මනායතනයත් හදිය මනායතනයත් අවිද්‍යාව තුළින් හදාගත්ත දෙයක් නේද? ඒකත් අපි විදර්ශනා කරන්න කල යුතුද? හරි.
ඔව් දැන් විදර්ශනාව ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා. හැබැයි ඔය ගැඹුරු දෙය කිව්වහම එතනින් පටන් ගන්න යන්න එපා. ඒක
ඔනේ එතනින් පටන් ගන්න නෙමෙයි දැන් ඔපෙන්ට දැන් එනකල් තේරෙනවා. ඊට පස්සේ දැන් මනායතනෙන් දැන් හදුවන දැන් මනායතන කියන්නේ මොකද්ද? මනායතනත් අපි ඒකත් සංකප්පයක් නේ. මොකක් හරි හදාගත්තම හැම දෙයක්ම සංකප්පයක් නේ. එතන කොහොමද ඒක ගැන පොඩ්ඩක් කියන්න බල?
හා ඒක හරි. ඒක දහමේ තියනවානේ. සලායතන කියන්නේ සංකාර. මන ආයතන හිතර මේ ආයතන හැම අවිද්‍යාවෙන් කරන සංකාර. ඒක තව තේරුම් ගන්න තමයි අජ්ජත් ආයතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. බහිද්ධ ආයතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අජ්ජත් බහිද්ධ දෙකටනේ ආයතනේ කියලා අපි පොදුවේ කියන්නේ. මං චක් ආයතනය ගත්තොත් ඇසයි රූපෙයි. එතකොට මේ ඇසයි රූපෙයි කියන දෙකම සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක මේ දහමේ පැහැදිලිව කියනවා. එතකොට අවිද්‍යාව තියෙනකන් තමයි ආයතන. එතකොට ඒක මුලින්ම මේ ඇසකනනාසේ දිව ශරීරය කියන එකට ඊටක දකින්න ඕන. මොකද එතනින් තමයි අපි පටන් ගන්න ඕන. ඒකේ දෙවෙනි පියවර තමයි මන ආයතනෙත් ඒ ධර්මතාවයකම යටත්. ඒ සලායතනෙටම පොදු ධර්මතාවයක්. හැබැයි මං කියන්නේ ඕක මනසෙන් පටන් ගන්න එපා. මේ අර කායානුපස්සනාවේ ඉඳලා එහෙම පිළිවෙලකට යන්න තියෙන්නේ. කායනුපස්සනාව සම්පූර්ණ වෙනකොට ඊළඟ පියවර අපිට ප්‍රඥාවට අහු වෙන ගතිය වැඩි. හැබැයි රූප තියාගෙන මේ මනස නැති කරන්න ගියත් ඒක මම දන්නේ නැහැ කොච්චර සාර්ථක වෙනවද කියලා. ඒකයි අය ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව අගටනේ තියෙන්නේ. දැන් සලායතන ගැන ඇත්තටම ඉන්නේ ධම්මානුපස්සනාවේ. සතර සතිපට්ඨානේ බැලුවොත් සලායතන ගැන කතා කරන්නේ කානුපස්සනාවේ නෙමෙයි ධම්මානුපස්සනාවේදී. එහෙම නේද?
ඔව් රවි එහෙම තමයි. දැන් මෙහෙම අර මේ කසුකුරුන්ගේ හාමුදුරන්ගේ අර භාවනා මාර්ගසින පොතේ උන්වහන්සේ දැන් අර කායන පස්සනාව ගැන කරනකොට මේ ආනාපාන සත්සූත්‍රය මධ්‍යමිකාය මේ කියන සූත්‍රය පොතන්සේ නැති ඒකෙදි 16 ස්ටෙප් කියන්නේ පියවර 16 කින් කියලා. ඒතර කායන පස්සනාව
26 පිටුවේ කොයි ඡේදෙද?
අන්තිම ඡේදෙයි. අන්තිම
ඡේදෙයි. දැන් එතකොට ආනාපාන සතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවල ඒ ඡේදෙද?
ඔව් අනේ මහණෙනි ආනාපාන සති භාවනා වඩද්දී පුරුදු කරන ලද්දේ මහත්ඵලයි මහණ සංසයි. කෙසේ වඩන ලද්දා වූ කියලාද විස්තර කරන ප්‍රකාශ කරනවා. 16 ආකාරයෙන් කියන්නේ පියවර 16කින්. නමුත් දැන් බොහෝ දිනාට ආනාපාන භාවනාව ගැන දැනගන්න ලැබෙන්නේ මාසතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය බෞද්ධ අපිනුතුන්ට බොහොමත්ම ආදරෙන් පරිහරණය කරන ඒකෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ කියන දන්න මේ සතිපට්ඨාන කියන මහා සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන්නේ සතර සතිපට්ඨානේ කාය විපස්සනා වේදනා විපස්සනා ඒ කියන්නේ හතර පියවර හතරයි කියලා. ඒත් මේ 16ක් කියන එක කොහොමද රන්දි ඔබ අපි බලන්නේ?
මෙතන කියන්නේ ආනාපාන සතිය ගැන. ආනාපාන සති සූත්‍රය. එතකොට
කාය හදාගන්න කායස්මින් ඉවර. එතකොට කාය හදාගත්තම එතකොට එතනත් ඉතින් අර විදිහෙන් බලන්න පුළුවන් නේද? يعني කායේ කායනුපස්සතිය.
නැ මේ කියන ඡේදේ තියෙන්නේ ආනාපාන සතිය ගැන. දැන් එතකොට ආනාපාන සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රවල තනිකුත් විදිහට වදන ආකාරය කියලා තියෙනවා. ඒක 16 ආකාරයක් තියෙනවා. මොකද තියෙන්නේ ආනාපාන සති සූත්‍රය. නේද?
එහෙමද කියලා තියෙන්නේ. මම පියවර 16 කියනවා.
පියවර 16 තියෙන්නේ ආනාපාන සති සූත්‍රේ. හරිද?
හරි
ආනාපාන සති භාවනාව වඩන හැටි. එතකොට ඒ 16කට ආනාපාන සති කමතහන විස්තර කරනවා. එතකොට ආනාපාන සතියේ තියෙනවා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට ආනාපාන සතියේ 16 ආකාරයෙන් කායනුපස්සනා කොටසට ඉන්නේ. එතකොට ආනාපාන සතියේ පියවර 16ක් තියෙන එකේදී කායනුපස්සනා කොටසට එන පියවර ටික තමයි අර දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං ආ පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති එක එකක්. ඊළඟට රස්සංවා කියන එක රස්සං ආස්ස සන්තෝ රස්සං ආ පස්ස සන්තෝ පජානාති ටික ඒක දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක තමයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. හතරවෙනි එක තමයි තස්සම් බයං කාය සංකාරං කියන කොටස අස්ස සිස්සාමීති සික්කති තස්ස සිස්සාමීති සික්කති. එතකොට ආනාපාන සති සූත්‍රේ මුල පියවර හතර ওই ටිකනේ. ඒ ටික වැටෙන්නේ කායනුපස්සනාවට. තව ආනාපාන සති සූත්‍රේ මුල පියවර හතර අයිති කායනුපස්සනාවට. ඒ කියන්නේ දිග කොට බවයි සබ්බකාය පටිසංවේදී කියන එකයි පස්සම් බයං කාය සංකාරං කියන ඒ හතර වැටෙන්නේ කායනුපස්සනාවට. ඇයි ඒක? ඒක ආනාපාන සති සූත්‍රේ පැහැදිලි කරනවා. මේක මේ හුස්ම කය කියන එකක් මෙතන තියෙනවා. ඒක තමයි ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි. එතකොට ඒ කය කියන එක කය කියලා අපි දෙයක් පනවනවා නම් ඒවට එක කොටසක් උදාහරණයක්. කය කියලා අපි යම් කිසි දෙයක් පනවනවා නම් මේ ආස්වාසකයත් ඒකටයි තී ප්‍රාස්වාසකයත් ඒකටයි තී. එතකොට කය කියනකොට තේරුම් ගන්න රූප කියන ලෝකය. අපි රූපය කියලා දෙයක් පනවනවා නම් මේ ආස්වාසකයත් රූපයක් ප්‍රාස්වාසකයත් රූපයක්. ඔය කය කියන කායඤ්ඤ තරාහං කියලා කියන්නේ කය කියන ඒ කොට්ටාස වලින් එකක් තමයි ආස්වාසකය ප්‍රාස්වාසකය. කියන්නේ කය කියලා මහා ලෝකයක් තියනවා නම් ඒ ලෝකේ අපිට අයිති ඒ රූප වලට උදාහරණයක් තමයි මේ ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි. ඒ හින්දා ඒ ටික ගැන මෙනෙහි කිරීම අයිති වෙන්නේ සතර සතිපට්ඨානෙදි කායනුපස්සනා කොටසට. කායේසු කායඤ්ඤ තරහං යදිදං ආස්වාස ප්‍රස්වාස. ඒතර කය කියලා කොටස තියනවා නම් ඒකෙන් එක තමයි ආස්වාසකය ප්‍රාස්වාසකය. ආස්වාසේ ප්‍රාස්වාසේ කියන එක. එතකොට ඔන්න ඔය පියවර හතර අයිති වෙන්නේ ආනාපාන සතියේ මුල පියවර හතර අයිති වෙන්නේ සතර සතිපට්ඨානෙදි කායනුපස්සනාවට. හැදෙවි නේද? අතකොට ඒක වෙන්නේ ඇයි කියලා අපි එනම හොයාගන්න වෙනවා. ඕක තමයි ධහමේ තියෙන දේ. ඇයි ඒක කායනුපස්සනාවට වැටෙන්නේ? ඇයි අනිත්ක නැත්තේ?
ඔව්. එතකොට දැන් ඔතනනේ ඔතනට එන කල් හරි ඊට පස්සේ අර දැන් කොයි අවස්ථාවද අපි කායචිවා 50 සතිපත්තිපදිතා හොති කියලා යොදා ගන්න අවස්ථාවක් එන්නේ. ඒ කියන්නේ දැන්
දැන් ඒක තමයි. දැන් ඔය කායනුපස්සනාවේ කොටස ඔය හතරනේ. එතකොට ඔය හතරේදී දැන් මතක තියාගන්න. ආනාපාන සතියේ කායනුපස්සනාවට අයිති වෙන්නේ ඔය හතරට. ඒ ආනාපාන සතියේ හුස්මේ ඔය කියපු අවස්ථා හතර. මොනවාද? දිගයි කොටයි, සබ්බකායයි, පස්සම්බයං කාය සංකාරං කියන හතර. ඒක කායනුපස්සනාව. ඊළඟට ආනාපාන සතියේ නෙමෙයි අපි ඔය අත්තිකාරිතිය 51 හොයන්න ඕන කායනුපස්සනාවයි. දැන් කායනුපස්සනාව වැඩෙන්නයි ආනාපාන සතිය කරන්නේ. එහෙනම් කායනුපස්සනා සතිපට්ඨානේ කිව්වේ මොනවද? අන්න ඒක නුවණින් හොයන්න ඕන. ඒකට කායනුපස්සනාවෙදි කියන්නේ කයක් තියනවා නම් අජ්ජත්ත වේවා බහිද්ද වේවා අපිට කරන්න දෙයක් කියනවනේ. ඒ මොකද්ද? සමුදය ධම්මානුපස්සී වෙන්න, වය ධම්මානුපස්සී වෙන්න. සමුදය වය ධම්මානුපස්සී වෙන්න. ඒක තමයි භාවනාව කියන්නේ. දැන් කයක් අඳුර ගැනීම මුල කොටස අජ්ජත්ත බහිද්ද කියලා අඳුර ගැනීම ඒ අපි භාවනා අරමුණ අඳුර ගන්නවා. කයක් කියලා දෙයක් අඳුර ගන්නවා. තාම භාවනාව කළේ නැහැ. ඒකට අඳුරගත්තු කයෙහි කායනුපස්සී වෙන්න තියෙනවා. කොහොමද කායනුපස්සී වෙන්නේ? සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන, වය ධම්මානුපස්සී වෙන්න ඕන, සමුදය වය ධම්මානුපස්සී වෙන්න ඕන. ඒ භාවනාව කරද්දි වෙන්නේ මොකද්ද? අත්තිකායතිය 50 ප්‍රතිපච්චපට්ඨිතා හෝති වෙන්න ඕන. ඒ භාවනාවේ ප්‍රතිඵලයි. ඊළඟට යාවදේව ඥානමත්තාය. අනාගතේ ඥානයක් පහළ වෙන්න ඕන. ඥානයක් පිණිසයි මේක කරන්නේ. ඊළඟට පතිත්සති මත්තාය, සිහිය පිහිටලා හිටින්නයි මේ දේ කරන්නේ. ඊළඟට අනිශ්චිතෝච විහෙරති වෙන්නයි මේක කරන්නේ. මෙච්චර කල් නිශ්චිතව හිටියා, දැන් අනිශ්චිතෝච විහෙරති කියන එක තමයි ප්‍රතිඵලය වෙන්න ඕනේ. කායනුපස්සනාව වැඩි වෙන තුර. ඊළඟට නචකින්චි ලෝකේ උපාදීයති කියන තැන වෙන්න ඕනේ. කටත්තිකාහෙතිය 50 සති පච්චපට්ඨිතා හෝති කියන එක කායනුපස්සනාව වඩන කෙනාට ලැබෙන ඒ වැඩිම තුල ලැබෙන ප්‍රතිඵලය. දැන් අපි බලන්න ඕනේ, එහෙනම් ආනාපාන සතියේ අර පියවර හතරේදී අපිට ඔන්න ඔය කියන ප්‍රතිඵල ලැබෙනවද? ලැබෙන්නේ නැත්නම් අපි ආනාපාන සතිය වැඩුවට සතර සතිපට්ඨානෙ වැඩිලා නැහැ. සතර සතිපට්ඨානෙ වැඩිලා නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආනාපාන සතිය නෙමෙයි අපි වඩලා තියෙන්නේ. අනේ තීර්ථකයන් වඩපු ආනාපාන සතිය. එක තේරුම් ගන්න වෙනවා.
එතකොට රවි ඔතන දැන් මෙහෙමයි. දැන් ඔතන එතකොට අර ආනාපාන සති සූත්‍රයේ දැන් සබ්බකාය පටිසං වේදී කියන අවස්ථාවයි පස්සම් බයං කාය සංකාරං කියන අවස්ථාව ඒවත් ටික හුදට දැනෙන්න නම් අර කායනුපස්සනා වැඩිමේ තියෙන සමුදය ධම්මානුපස්සීවා කියන එකයි වයදම්මානුපස්සීවා කියන ඒව ගැන හොඳ අවබෝධයක් තිබුණ නැත්නම් පස්සම් බයං කාය සංකාරං ඇති වෙන්නේ නැහැ.
ඒක තමයි ඒක පරිස්සම් වෙන්න ඕන ලෝකෙට අයිති විදිහට මේ පස්සම් බයං කාය සංකාරං වෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර දර්ශනයේ විදිහට නෙවෙයි.
ඔව් ඒක තමයි දැන් ගොඩ දෙනෙක් කියන්නේ පස්සම්බය කාය සංඛාර වම් මේ ඒ විදිහට නමුත් ලෝකෝත්තර දහම දැන් ඔය
ඔව් දැන් මොකද්ද මොකද්ද පස්සම්බය කාය සංඛාරම් කියන තැන ඉඳලා අපි ඔක තේරුම් ගන්න වෙනවා දැන් සාමාන්‍ය කෙනා පස්සම්බය කාය සංඛාරම් කියන්නේ ආනාපාන සතියදී මොකද්ද නොදෙනී යන වෙලාව
ඔව් නේද
මේක හොඳට දැනි තිබිලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ. එහෙම අත්දැකීමක් එනවා. ආනාපාන ඒ කියන්නේ හුස්ම දිහා බලා ඉන්නකොට ඒක ඕනම කෙනෙකුට වෙන දෙයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒක සමතේ දෙයක්. ඒ කියන්නේ බුදුදහමක් අහලා තිබුණත් නැතත් හුස්ම දිහා බලන් ඉන්න කෙනාට ඕක වෙනවා. ඒ එතෙන්දි තමයි අපි දැන් මේ වෙනස තේරුම් ගන්න තියෙන්නේ. නේද?
ඒ මොනා කියලා කායන පස්නා වැඩිම කැති වෙන්නේ නිකන් සමතයක් වෙනම විතරයි. නමුත් අරක දැනගෙන නොතිබුණොත් හරියට කර වෙන්නේ මොකද්ද කියලා ඒ තුලින් තමයි පස්සම් බයං කාය සංකාරම් කියන එක වෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ.
අන්න එහෙම තමයි හොයන්න ඕනේ ඉතින්. එතකොට අන්නේ තීර්ථකේ වඩපු ආනාපාන සතිය වඩලද ඔය පස්සම් බයං කාය සංකාරම් හොයාගත්තේ. නැත්තෑ මේ කායනුපස්සනාව වැඩිලා තේරුම් ගත්ත පස්සම්බයං කාය සංකාරන්ද
ඔය දැන් මොකද ඔය හැම පස්සනාවකම කියනවානේ බොජ්ජංග ධර්ම බොජ්ජංග වැඩෙන විදිහට බලන්න කියලා. ඒක බොජ්ජංග වැඩිවීමක් ඇති වෙන්නේ නැහැ අර විදිහට හිතුවෙනත්. ඒ විදිහට හිතන්න නම් ඒක දැනගන්න ඕනේ. මේ දෙක දැනගන්න නම් ඒක හොඳට ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිව මේක ආනාපාන සතියේ පටන් පටන් ගන්න කරන්න ඕනේ. එහෙම කරොත් මේන්නේ අර වගේ තත්ත්වයකට ඇවිල්ලා නිකන් ඒතර පස්සම් බයන් කියන එකක් වෙන්නේ නැහැ අර මේ බුදුහාමුදුරුවෝ දුර්ගයන් මහන්සේ මේ පැහැදිලි කළ තියෙන විදිහට මේ සප්ත බොජ්ජංග ධර්ම ඒ කියන්නේ වැඩෙන ඒ ක්‍රමානුකූලව වැඩෙන විදිහට කියන හේතුවත් එහෙම නේද වෙන්නේ ඔය
පස්සම් බයන් කාය සංකාරම් වෙයි ඒ වුණාට කායනුපස්සනාව වැඩෙන්නේ නැහැ සප්තබොජ්ජංග වෙඩෙන්නෙත් නෑ සතර සතිපට්ඨානෙ වෙඩෙන්නෙත් නෑ ලෝකෙට ඇති ලෞකික සමතයක් නම් වැඩි කියන්නේ දැන් හුස්ම නැදෙනී කියා කියන්නේ නීවරණයටපත් උනා විතරයි පංච නීවරණයටපත් උනා හැබැයි දහමක් දැක්කේ නෑ ඒ දහම දකින්න නම් ඔන්න දැන් හොයන්න වෙනවා එහෙනම් කායනුපස්සනාව වෙඩෙන්නද ආනාපාන සතිය වෙඩුවි කායනුපස්සන සතිපට්ඨානෙ වැඩෙන්න නම් අපි දහමක් අහලා තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒක නේෂන සම්පත්තියක් තියෙන එකටනේ. බුද්ධ ශාසනයේ ආනාපාන සතිය මොකද්ද කියලා අපි වෙනම තේරුම් ගන්න වෙනවා. දැන් අන්‍ය අය වඩපු ආනාපාන සතියමනේ තාම වඩලා තියෙන්නේ. මේ හුස්ම දිහා බලන් හිටියා විතරනේ. කාලාර කාලාමල් තත් කරන්න නැත්තේ ඕකනේ. හුස්ම දිහා බලන් ඉන්නවා. හුස්ම සංසිඳිලා යනවා. ඊට පස්සේ ඊළඟ පියවර තමයි ධානය වැඩෙනවා. ඒකයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකේ වෙනසක් තියනවාද? අපි ආර්ය මාර්ගයට ආවේ කොහොමද? ආවද නැද්ද? කියන තැන නුනින් හොයන්න ඕන.
දැන් උසම ඇත්තටම දැන් සම්මේ ආනාපාන සතිය වම් නෙමෙයි දැන් අපි කලින් සාකච්ඡා කරේ දැන් සබ්ජෙක්ට් ඇහිලා ඒ කියන්නේ කම්බ සබ්ජෙක්ට් ඇහිලා වුණත් මේ හැම දෙයක්ම ওই විදිහටම ඔය පාර්ට් එකේම කරන්න පුළුවන් කියලා අපි හිතනවා මේ මොකද ඔගේ එකකට එකක් ගැලපීලා යනවා කියලා. මේ හිතුවත් තර නේද ගාලි.
නෑ ඔතනින් තමයි අපි හිතන්න පටන් ගන්න ඕන මේ බුද්ධ දේශනාව මොකද්ද කියලා හොයා ගන්න. ඒත් අපි නිකම්ම වඩන ආනාපාන සතියද මේ ශාසනයේ ආනාපාන සතියද කියන තැන හොයා ගන්න වෙනවා. ඒතොර දැන් ඒකේ පස්සම්බයං කාය සංකාරං කියන එකේ සාමාන්‍ය තේරුම තියෙන්නේ හුස්ම සංසිඳිලා කියන එක. තොට ලෝකෙට ඇති තේරුමෙන් නම් අපිට දැන් හුස්ම නැහැනේ සංසිඳිලානේ කියලා හිතෙනවා. හැබැයි එතන තමයි මම ප්‍රශ්න කරන්නේ හුස්ම සංසිඳුණා නම් අස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති වෙන්නේ කොහොමද? හුස්ම ගනිමින් හික්මන්නේ කොහොමද හුස්ම නැත්නම්? කොහොමද දන්නේ මේ හුස්ම ගනිමින් හික්මනවද දමමින් හික්මනවද? පස්සම්බයං කාය සංකාරම් පස්ස සිස්සාමීති සික්කති. රස සිස්සාමීතිද පස්ස සිස්සාමීති සික්කතිද කියලා කියන්නේ කොහොමද? හුස්ම දැනෙන්නෙම නැති වෙලාවේ. ආස්වාදේ දැනෙන්නෙත් නැහැ, ප්‍රාස්වාදේ දැනෙන්නෙත් නැහැ. එහෙනම් මොන හික්මීමද මෙතන තියෙන්නේ? දැන් කියන්න පුළුවන් ද හුස්ම ගනිමින් හික්මෙනවා, හුස්ම හෙළමින් හික්මෙනවා කියලා? දැන් ගැලපෙන්නේ නැහැ නේද?
අපි මේ මට හිතෙන්නේ අර අට්ඨකනාගාර සූත්‍රයත් එක ගත්තාම උතන ඔය ස්ටෙප්ස් දෙකක් කියලා. දැන් අපිට මුලදී හුස්ම ගනිමින් හික්මෙන්ද වෙනවා මේ කාය සංඛාරයක් කියලා. හැබැයි මම හිතන්නේ මට දැන් හිතුණා මේක වැරදි වෙන්නත් පුළුවන්. අපි කතා කරලා බලමු. දැන් අපි හිතමුකෝ මේ අපේ හුස්ම සංසිඳිලා ගියා කියලා. එතකොට කය සංසිඳුණා කියලා තමයි අන්‍ය ආගම එකයි දන්නේ. නමුත් දැන් අපි දන්නවා මේක කාය සංඛාරයේ සංසිඳිලා මෙතන අර ආනන්ද හාමුදුර අටකනාගාර සූත්‍රයේදී කිව්වාගේ මේක මගේ හිතේ ධාන අවස්ථාවක් මේක තියෙන එකත් සංඛාරයක් කියලා විදර්ශනා කිරීමක් ඔතෙන්දී අපිට කරන්න පුළුවන් නේද? අපි මේ ධර්මයේ දන්න හින්දා ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද? තේරුම් ගන්න.
ඔද මේකේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕනනේ. දැන් පස්සම්බයං කාය සංකාරං කියන්නේ හුස්ම දැනෙන්නේ නැති එක නම් දැන් කොහොමද මේ අස්සසිස්සාමීති සික්කති වෙන්නේ කියන එකට උත්තරයක් තියනවාද?
ඔව්, අපි ඒක අපි निराවුල් කරගත්ත නේද? ඒක දැන් ඒ හුස්ම නොදෙනී යනවා යන එක ඒක කාය සංඛාරයනේ. මේ කාය සංසිඳීම කාය සංඛාරය
සංසිඳීම නේද? මම අහන්නේ සංසිඳුණා නම් කොහොමද දැන් මේ අස්සසිස්සාමීති සික්කති වෙන්නේ?
හුස්මට සම්පතේ බලන්න ඕනේ තින්දි.
ඔව්, දැන් කරන්න ඕන එකට වඩා දැන් අපි මේ මෙතන තියෙන අඩුව හොයා ගන්න ඕන. එතකොට හුස්ම නොදැනී ගියා කියන්නේ කායනුපස්සනාව වැඩුණා නෙවෙයි.
එතන වැරදි මම හිතන්නේ. ඒ විදිහට බැලුවොත් කොහොමද වැරදි?
ඔව්. ඒ වැරද්ද තේරුම් ගන්න ඉස්සෙල්ල ඕන. ඒ කියන්නේ හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම නොදැනී ගියා කියන්නේ ඒක සමතයක් මිසක් විදර්ශනාවක් උනේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ අන්‍ය ශාසනවල ආනාපාන සතියයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය මාර්ගයට අවශ්‍ය ආනාපාන සතියයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ වැඩෙන ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියන එක අපි හොයා ගන්න ඕනේ. නිකම්ම හුස්ම නොදෙනී ගියා කියලා සතර සතිපට්ඨානයේ වැඩෙන්නේ නැහැ. උස්මන දෙනී ගියාම නීවරණ නම් යටපත් වෙලා. කොහොමද කියන්නේ මේ සතර සතිපට්ඨානෙ වැඩුණා කියලා. කායනුපස්සනාව වැඩුණා කියන්නේ කොහොමද? එහෙම වැඩෙනවා නම් අන්‍ය සාසන වලයත් රහත් වෙනවා. උස්මන දෙනී ගියාම මේ ඒ සංආනාපාන සතිය මේ සාසනීය ආනාපාන සතිය වුණා නම් දැන් මේක මේ බුද්ධ දේශනාවට වැරදි කියන එක තමයි මම ඔය පෙන්වන්න හදන්නේ. හුස්ම නොදැනී ගිය එක පස්සම්බයං කාය සංකාරම් වුණා නම් එතන කොහමද අස්සසිස්සාමීති සික්කති වෙන්නේ? ඒ එහෙම දෙයක් වෙන්න බෑ. එහෙනම් එතන විදර්ශනාව නෙවෙයි කායනුපස්සනාව නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. ඒ සමතයක් විතරයි. එහෙනම් අපි කොහොමද කායනුපස්සනාව වඩන්නේ? මේ ආනාපාන සතියෙන් කායනුපස්සනාව වැඩෙන්නේ කොහොමද කියන තැනට හොයන්න වෙනවා. ඒ හොයද්දී නිකං හුස්ම දිහා බලන් ඉන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. කායනුපස්සනාවේදී වැඩ කරන්න වැඩක් තියලා තියෙනවා. මොකද්ද? කයක් තියෙනවා නම් සමුදේ හොයාගන්න. සමුදේ ධම්මානුපස්සී විහෙරති වෙන්න. දැන් අපි සමුදේ හෙව්වද? හුස්ම දිහා බලන් හිටියා මිසක් හුස්මේ සමුදය හෙව්වද? සමුදය තෝරගත්තද? එහෙම නෝනා නයිත කායනුපස්සනාව වඩන්න පටන් අරගෙනවත් නැහැ නේ. නනා තේරුම් ගන්න ඕන මේ විදර්ශනාව නෙමේ ඔය සමතේ වඩලා තියෙන්නේ කියන එක. බුදුදහම යෙදිලා නැහැ.
එකයි දරයි උතර දැක් හුස්ම ඒ පනවාගත්ත හුස්ම කයේ සමුදේ බලනවාම කියන්නේ එතන අනිත්‍ය සංඥා වඩනවා කියන එකමයි.
ඔව් දැන් ආයේ ප්‍රතිඵල වලට ගිහින් පනවාගත්ත කතාවට එන්න කලින්
එතන හිතුනේ එතන අම්මා ආපිය ගන්න සංඥාවට ඒක ඒගේ ඒකෙම තමයි ඉන්නේ අපි දැන්. ඒක සමුදේ දකින්නකොට
නෑ ඉස්සෙල්ලා සමුදේ දකින්නේ කොහොමද කියන තැන හොයාගන්න වෙනවනේ. කයක් තියෙනවා නම් කරන්න එක වැඩයි තියෙන්නේ සමුදේ ධම්මානුපස්සී වෙන්න. දැන් කොහමද සමුදේ ධම්මානුපස්සී වෙන්නේ කියන එක හොයාගන්න ඕන. දැන් අපිට මුල පියවර දෙකේදී ඇත්තටම අපි දැන් රසකය එකෙන් රූපයක් තියෙන බව දැනගන්නවා. ඊළඟට ඒ රූපේ ලක්ෂණ ටිකකුත් දැනගන්නවා. මේක දිගයිද කොටයිද මේ ඊළඟට ඒක මුළු කයම දැනගන්න සිහියක් පිහිටලා තියෙනවා. සබ්බකාය පටිසංවේදී වෙනවා. හැබැයි එතන ඉඳන් හික්මෙන්න විදිහක් කියනවා. බලාගෙන ඉන්න විදිහ නෙවෙයි හික්මෙන විදිහ. තොට එතන අන්න අතන තමයි මේ ශාසනයේ හික්මීම පටන් ගන්න තියෙන්නේ. ඒක තමයි අස්ස සිස්සානීති සික්කති කියලා ඔක වෙනස් වෙන්නේ. එතකොට අස්ස සිස්සානීති කියන්නේ අනාගත කාලේ දෙයක්. අස්ස සානීති කියන්නේ වර්තමාන කාලේ. දැන් අස්ස සානීති පජානාති කියන්නේ වර්තමානයේ දැනගන්නවා. අස්ස සිස්සානීති සික්කති කියන්නේ අනාගතයේ හික්මෙනවා. එතකොට අනාගතයේ හික්මෙන්න නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නිකම්ම බලා ඉඳීම තුල වෙන්නේ පජානාති විතරයි. හික්මීමක් වෙන්නේ නැහැ. එනවා හුස්ම ගනිමින් හික්මෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හුස්ම හෙළමින් හික්මෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මොකක්ද වැඩපිළිවෙල? ඒ තියෙන කයේ සමුදය අඳුර ගැනීම. ඒක සමුදය අඳුර ගැනීමෙන් තමයි කායනුපස්සනාව පටන් ගන්න. එතකන් සමුදේ අඳුරගත්තේ නැත්නම් අපි කරලා තියෙන සමතයක් විතරයි. මේ ලක්ෂණ ටික බලා ඉඳලා විතරයි. නැහ විදර්ශනාව පටන් ගන්න නම් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙර තියෙන්න ඕන. අන්න අපි අර ඉති රූපං ඉති රූපස්ස සමුදේ. දැන් මොකද්ද අපේ රූපය? ආස්වාස කය හෝ ප්‍රාස්වාස කියන රූපයයි පාස්වාසකය කියන රූපයයි. එතකොට ඒ රූපයේ ඇත්ත දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. එහෙනම් ඔය ආස්වාසකය කියන රූපය හරි පාස්වාසකය කියන රූපය හරි හටගත්තේ කොහොමද කියන තැන හොයන්න වෙනවා. සමුදය ධම්මානුපස්සී වෙන්න. එතෙන්දී අපි දන්නවා සමුදය හොයන්න බාහිරෙනුත් හොයන්න පුළුවන් තමන් තුලිනුත් හොයන්න පුළුවන්. එතකොට අපි යන්න ඕන තමන් තුලින් හොයන තැනට. තමන් තුලින් හොයන්නේ කොහොමද? මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ කියන පැත්තෙන් හොයන්න වෙනවා. එතකොට ආස්වාස කය ඔය දිගට තියෙන එක කොටට තියෙන එක නැත්තම් මේ සියලු කය තියනවා කියලා අපි දැනගෙන තියෙන මේ නහයේ හැපෙන එළියේ තියෙන එකක් නේ රූපයක් නේ. ඒ රූපේ සමුදය මොන ආයතන වලින්ද ඔක අපි දැනගත්තේ? එතකොට අපිට පේනවා කාය ස්පර්ශයයි මන ආයතනයයි. කාය ආයතනේ මන ආයතනේ තමයි අතන වැඩ කරලා තියෙන්නේ. අන්න ආයතන ටික අඳුර ගන්න වෙනවා. ඒතර ආයතන අඳුර ගන්නකොට ඊළඟට ආයතන පිරිසිඳ දැකීමේ නුවණක් වෙනම ඇති කරගෙන තියෙන ඕන දහමක් අහලා. ඒක තමයි ඔය ආයතන හයට කරන්න පුළුවන් වැඩ ටික. දිත්ත සුතමුත විඤ්ඤාත කියන ටික. ඒක වෙනම දැනගෙන තියෙනවනේ. එහෙනම් අපි දන්නවා මෙතන කාය ආයතනේ මන ආයතනේ වැඩ කළේ කාය ආයතනෙට පුළුවන් එක වැඩයි මුත කියන එක. මන ආයතනෙටත් පුළුවන් එක වැඩයි විඤ්ඤාත කියන එක. ඊට වඩා දෙයක් ඒ දෙන්නටම කරන්න බෑ. ඊළඟට අපි හොයන්න ඕන කාය ආයතනෙන්ද හුස්ම හැදුවේ මන ආයතනෙන්ද හුස්ම හැදුවේ. දැන් කාය ආයතනෙට පුළුවන් මුත කියන එක විතරනේ, දැනීම විතරනේ. දැනීම කියන්නේ හුස්ම නෙවෙයිනේ. අපි අර දැන් ජට කොටට නැහැ හැපෙන හුස්මක් නේ දැන් අපි බාර අරන් තියෙන්නේ. එතකොට ඒක දැනීම නෙවෙයි. එහෙනම් කාය ආයතනේ නෙමෙයි හුස්ම හදලා තියෙන්නේ. එතකොට පේනවා එහෙනම් ඔක හදන්න ඇත්තේ මන ආයතනේ. දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ඕක ඉහළ යන හුස්ම. එහෙම නැත්නම් පහළ යන හුස්ම කියලා තියෙන්නේ මන ආයතනේ. ඊළඟට අපිට නුවණ තියෙනවා මන ආයතනින් කියන දේ. මන ධම්ම මනෝ විඥානනේ. ඒක මනසෙම නිර්මාණයක්. රට්ටක නාගර සූත්‍රය කිව්වා වගේ මේක මනසෙම නිර්මාණය. අභිසංචේතයි තයි කියන තැන. අන්නවම සමුදේ බලන්න පුරුදු වෙන්න ඕන. ඒක පැහැදිලි වුණාද? ප්‍රශ්න තියෙනවද?
මහා සමුදේ මේ කියන පැත්ත පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමුද?
එහෙම තමයි. තණ්හාව පැත්තෙනුයි ආහාර පැත්තෙනුයි. එතකොට තණ්හාව තියෙන්නේ පුද්ගලයාටනේ. ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් තණ්හාව කියන්නේ ඇලීම ගැටීම දෙකට. තණ්හාව පිහිටන තැන් 10 ගානේ 60ක් තියෙනවනේ ආයතන 6ට. තණ්හාවට පිහිටන්න පුළුවන් ඒ පිහිටන තැන් ටිකේ කොහේ හරි මුලා වුණොත්. ඒ කියන්නේ මුලාවෙන් ඒ තැන් හැදුවොත් එතෙන්ට තණ්හාවට උපදින්න පුළුවන් වෙනවා. ඒක හරියට දැන් වතුරේ ඒ බල්ලා හැදුවොත් දැන් හරි බල්ලෙක් ඉන්නවා. අතට එක්ක පුරන්න පුළුවන්, එක්ක වල් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක තරහ ද්වේෂය එන්න පුළුවන්, නැත්නම් රාගයේ මුල් වෙලා ඇලිලිම එන්න පුළුවන්. ඒ දෙකට එන්න බෑ බල්ලෙක් පිහිටියේ නැත්නම්. ඒකට මෝහය මත තමයි ඒක එන්නේ. පැහැදිලි වුණාද ඒ තණ්හාව කියන එක? දැන් මෝහය මත දෙයක් පැනවීම මතයි එන්නේ කියන එක. නැත්තම් තණ්හාවට පිහිටන්න බෑ. ඒ කියන්නේ ඔක තමයි විස්තර කරන්නේ. දැන් අවිද්‍යාවෙන් සකස් කරන දේටයි තණ්හාවෙන් බැදෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් මොකද්ද වෙන්නේ? ඇත්ත ඇති ඇති වහනවා. ඒක නේ අවිද්‍යාව කියන්නේ. ඇත්ත ඇති හැටි වහනවා කියන්නේ නීවරණයක්. ඒකට අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං. තණ්හාවෙන් බැඳෙනවා. ඒ අවිද්‍යාවෙන් ඇත්ත වැසීම තුලනේ අපිට ලෝකෙට අහු කරන්නේ, ලෝකෙට අයිති දෙයක් හදන්නේ. ඒ හදපු දෙයට නේද තණ්හාවෙන් බැඳෙන්නේ, හැලෙන්නේ, ගැටෙන්නේ. ඒක පැහැදිලි. ඇති අවිද්‍යාව මත වතුරේ බල්ලා හදනවා. ඒ බල්ලට තණ්හාවෙන් බැඳෙනවා. ඒ තණ්හාවෙන් බැඳීම තමයි ඇලීම ගැටීම කියන්නේ. එක්ක බුරනවා, එක්ක ඇලෙනවා. හේතක පැහැදිලිද? එතකොට ඒ අවිද්‍යාවෙන් නිසයි තණ්හාවට පිහිටන්න ස්ථාන 10ක් හදලා දෙන්නේ. එතකොට ඒකේ ඇත්ත නොදැනීම අවිද්‍යා නීවරණය මත තමයි තණ්හා සංයෝජනෙන් බැඳෙන්නේ. පැහැදිලිද ඒක? ඔව්
සර්.
ඔව්. එතකොට බලන්න දැන් මේ අවිද්‍යාව මත හදන තැන් 10කට නේද තණ්හාවට පිහිටන්න පුළුවන්. ඒ කියන්නේ ඇස, රූපය, චක්කු විඥාණය, ඊළඟට තින්න සංගති පස්සෝ කියන්නේ පස්සේ නිසා ඇති වෙන වේදනාව සුඛ වේවා දුක්ඛ වේවා දුක්ඛම සුඛ වේවායි වේදනාව. ඊළඟට ඒකේ ඒකට තණ්හා කරන බවට තණ්හා කරන්න පුළුවන්. කීයක් කියලාද? ඇසයි රූපේ චක්කු විඥානේ 3යි චක්කු සංපස්සේ 4යි ඒ නිසා ඇති වෙන වේදනාවයි 5යි. ඊළඟට ඒ තණ්හාව ඊළඟට ඒකේ විතක්කය ඒ කියන්නේ ඒක ගැන හිතන ගතිය මේ රූප හිතන ගතියට යන කලින් සංඥාව එනවා. ඒ කියන්නේ ඒ රූප සංඥාව ඒ ගැන හිතන ගතිය චේතනා ඒ කියන්නේ රූප සංචේතනාව විදිහට යනවා නේද මනාව ඉතුරු ටික.
විසංකයි පිටත්
ඔව් විතක්කයි විචාරයි
එතකොට 10යි හරි නේද?
10යි හරිද?
10යි හරි.
මුලින්ම පහක් තියෙනවා. සයි රූපේ චක්කු විඥානේ පස්සෙයි වේදනාවයි. ඊළඟට තියෙනවා සංඥාවයි විතක්ක විචාරයි 3යි එලා තණ්හාවයි 9යි තව එකක් තියෙනා නේද?
ඒ තණ්හාවට තණ්හා කරනවානේ.
ඔව් ඒකත් එක්ක තමයි 9ක් ආවේ. ඒ කියන්නේ මුල 5යි වේදනාවට එනකම් 5යිනේ. එලාට සංඥාවයි
තණ්හා සංඥා සංචේතනා විතක්ක විචාර 10යි.
ආ සංචේතනයි විතක්ක විචාරයි දෙකක් කියලා යනවාද? එහෙනම් හරි. ආ හරි. රූප සංචේතනයි හිතක්කයි ਵਿਚාරයි තණ්හාවත් එක්ක. දැන් ඔතන තේරුම් ගන්න තියෙන්නේ මේ තණ්හාවට පිහිටන්න පුළුවන් තැන් 10 තමයි ඔය. ඇයි ඒ 10 පිහිටන්න පුළුවන් උනේ? අවිද්‍යාවෙන් ඇත්ත වහන හින්දා. විද්‍යා නීවරණම් තණ්හා සංයෝජන. එනිසා තමයි ඔය 10ම අවිද්‍යා ප්‍රත්‍ය වෙලා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට අපි ඔකේ මූලිකම තැන තමයි ඇසයි රූපේ අජත්ත බහිද්ද දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ දෙක අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් ඒ නිසා මේ විඥානේ පහළ වෙන්නේ. එහෙනම් එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඔය ඊට පස්සේ කියන හැම එකක්ම එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදන දේවල්. එතකොට ඔය 10 තියෙන තාක්කල් සංහාව ඇති වෙන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ අවිද්‍යා නීවරණේ තිබුණත් තණ්හා සංයෝජනේ බැඳෙනවාමයි. මේ දෙක එකට වැඩ කරන්නේ. දැන් එතනින් තේරුම් ගන්න පුළුවන් දැන් රූප ලෝකෙට අයිති ඕන දෙයකට ওই ධර්මතාව පොදුයි. ඒ රූප ලෝකය කියලා අපි සාමාන්‍යයෙන් පනවන්නේ අජත්ත ආයතනයි බහිද්ද ආයතනයි. ඒ කියන්නේ ඇසයි රූපයයි තමයි රූපස්කන්ධයට දාන්නේ. කනයි ශබ්දයයි තමයි රූපස්කන්ධයට දාන්නේ. මේ විදිහට බැලුවහම කටේ මූලික මට්ටමේදීම ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් ඒ තණ්හාව වගේම අර ආහාර කියනකොට අපිට මූලික වෙන්නේ කබලින්කාහාර. ඒතර සතර ආහාරයේ තියෙනවා කබලින්කාහාර මනාදානිත් ආහාර හතර.
මනෝ
පස්ස ආහාරය මනෝ සංචේතන විඥාන ආහාර නේද? ඒකට කබලින්කාහාර පස්ස ආහාර මනෝ සංචේතන විඥාන කියන ඒ සතර ආහාරෙම ආහාර විදිහට ගන්න පුළුවන්. ඒ ආහාර හතරත් අපිට දකින්න වෙන්නේ තමන්ගේ අර ප්‍රඥාව වැඩෙන මට්ටමට. ඒතර මූලික මට්ටමේ ආහාර කියන්නේ අපි කබලින්කාහාර. එතකොට කබලින්කාහාර කියන්නේ මනෝයින් හරි හදිච්ච අපහු රූප වලට දානවා. ඒතර රූප වලට දාලා ආහාර කබලින්කාහාර තියෙන්නේ මේ අපේ කාම භූමියේ කෙලස් මත. ඒතර කාම භූමියේ කෙලස් මත තමයි කබලින්කාහාර ගැන කතා කරන්න පුළුවන්. ඒක දැන් එහෙම වෙන්නේ ඇයි රූප දැන් කාහාර කියන එකේ කබලින්කාහාර කියන එක කාම ලෝකෙට අයිති කෙලස් මතයි පැනවෙන්නේ. දැන් අපි රූප ලෝකේ හරි රූප භූමිය හරි අරූප භූමිය හරි ගත්තොත් ඒ කෙලෙස් යටපත් වෙලානේ. එතකොට ඒ බ්‍රහ්ම මට්ටමේදී ඒ මට්ටමේ කෙලෙස් යෙදෙන්නේ නැහැ. එතකොට මේ කාම භූමියේදී තමයි මේ කබලින්කාහාර ගැන කතා කරන්න පුළුවන්. එතකොට ආහාර වලිනුත් අපිට මේ කාම භූමියේදී තමයි කබලින්කාහාර ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපි ඉන්න කෙලෙස් මට්ටමේ අනුව තමයි ප්‍රඥාවෙන් දකින්න ඕන. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් දැන් අපි සාමාන්‍ය ලෝකයා ගන්නේ රූපයක් ඇති වෙන්නේ කබලින්කාහාරෙන්. දැන් අපේ ශරීරය පවතින්නේ කබලින්කාහාරෙන් කියන මට්ටමකනේ අපේ තියෙන්නේ. එහෙම නැත්නම් බාහිර රූපවලටත් අපි බාහිරෙන් හේතු හෙව්වොත් දැන් ගහක් එහෙම ගත්තොත් ඒකටත් ඒකට කබලින්කාහාර මට්ටමක් ඕන. පෝර අරවා මේවා සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් ඕන. දැන් කබලින්කාහාර කියනකොට තේරුම් ගන්න සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක් කියන මට්ටමින් තමයි අපි බාරගන්නේ. එතකොට සතර මහා ධාතුයෙන් හැදිච්ච රූප තියෙන්නේ කාම ලෝකේ. ඒ කියන්නේ අපි දෙයක් කියලා බාරගන්න මට්ටමේ කෙලෙස් මත තමයි ඒව ගැන කතා කරන්න පුළුවන්. ඒ කෙලෙස්යටපත් වුණ මනසකට කබලින්කාහාර නෙමේ අනිත් ආහාර වලින් තමයි කතා කරන්න වෙන්නේ. ඒක පිළිවෙලක් තියෙනවා. සතර ආහාරිත. ඒ මේක ඔය ටිකෙන් ටික ඔහම කඩාගෙන කඩාගෙන යන්න ඕන මේ සීමත වෙනස. ඉතින් අපිට මූලිකව තේරුම් ගන්න පුළුවන් දැන් කයක් පැන වුණා නම් කයක් කියන්නේ රූපයක්නේ. ඒක එතකොට රූපය කියන එක අපිට කාම ලෝකෙට අයිති රූපයක්. ඒ කියන්නේ අපි රූප උපාදානයක් දෙයක් කියලා බාරගත්තු එකක්. ඒතර රූපයක් පිලිගන්න කෙනාට රූපය සකස් වෙන කබලින්කාහාර මට්ටමේ ආහාරෙකුත් පිළිගන්න වෙනවා කියන මට්ටමින් ඒ ආහාර ගැන නිකන් දලාදහසක් ගන්න පුළුවන්. ඒකෙන් තව එහාට ඒ තමන්ට ගෝචර වෙන මට්ටමින් තව එහාට හොයාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනත් මතක තියාගන්න අර කානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ඕඩර් එක වැදගත් වෙනවා. එතකොට අපි කායනුපස්සනාවෙන් කඩන්නේ රූපය පිළිබඳ කෙලෙස් ටික. එතකොට තව පැත්තකින් ගත්තොත් ඒ සතර ආහාර කබලින්කාහාර කියන මට්ටම තමයි මුලින් කැඩෙන්නේ. එතකොට මුලින් ඔය හිතනවා ඕනම කයක් කියන එක රූපවේ මට්ටමකින්. ඒ කියන්නේ බාරගන්න කෙලෙස් මට්ටමට ඒක හැදෙන්න ඕන තවත් ඒ જાතියම රූප තකස් උනේම ආහාරයක් වෙන්න ඕන කියන එක. ඒක අපි දැන් ඔය භෞතිකව හොයන්න යනකොට අහුවෙන්නේ ඒවා. ඒක තමයි අර ලෝකයේ බාහිරෙන් හොයන මට්ටම. විද්‍යාඥයෝ එහෙම හොයන්නේ. අපේ හුස්ම හැදුනේ කොහොමද කියලා සමුදේ හොයන්නේ ඔක්සිජන් වලින් නයිට්‍රජන් වලින් මේ නහය හැපෙන මොනවා හරි. අන්න ඒ මට්ටමින් හොයනකොට ඒක කබලින්කාහාර මට්ටමක් වෙනවා. එතකොට ඒ රූප මේ කාම ලෝකෙට අයිති රූපයකට කියන්නේ මොකද? ඇහැට කනට නාසයට දිවට ශරීරයට අහුවෙන මට්ටමක්. එතකොට ඒවයි සමුදේ අපිට මුලින් අහුවෙන්නේ ඒ જાතිය මේවයි. ඒවා එකතු වෙලා තමයි මේවා හැදිලා තියෙන්නේ කියලා. ඒකෙම තව ටිකක් ගැඹුරට යන අවස්ථාව තමයි සතර මහා ධාතු නැත්නම් රූප කලාප කියන මට්ටම. ඒවත් ලෝකෙට අයිති මට්ටමකින් ඒ හේතු හොයනවා. එතකොට ඒකත් යම්කිසි කෙලෙස් මට්ටමකට සමුදේ දෙලීමක්. එතකොට එතනින් එහාට යනකොට ඉතුරු කොටස් ටිකක් අහුවෙයි. ඒක ඔය ආහාර පැත්ත මම වැඩි කතා කරලා නැහැ. එහෙනම් ඒක සාකච්ඡා වුණොත් තමයි ඒක තව තව ඉතින් සූත්‍ර වලින් හොයාගන්නවා. ඔව්.
සතර ආහාරයට රාත්‍රිරාග සූත්‍රයේ ඉතින් බුද්ධ වහන්සේ ගොඩක් කරුණු පැහැදිලි කරලා තියෙනවා විදිහට. වගේම අර ඊතර දෙන උපමාවල් බලුවාම දැන් ආහාරයට කියන එක උපමාව. එතකොට දැන් ආහාර හතරෙන් දැන් කබලින් රස ආහාරයට කියන්නේ මේ ස්පර්ශයේ මේ අමගහ පෙළදෙනක් වගේ. එතකොට මනු සංචේතන ආහාර කියන්නේ අර ගිනි වලකට ඇදලා දාන වගේ. විඥාන ආහාර කියන්නේ අර මොකද්ද මේ දවසකට උන් පහරවල් 100ක් පැගින් 300ක් ගන්නවා වගේ කියලා. නමුත් ආහාර කබලින් කාර ආහාරට කියලා දෙන කාන්තාරයක ඒ අර අම්මයි පුතයි දෙන්න යනකොට ඒ පුතා මැරිලා ඊට පස්සේ පුතාගේ මස් කනවා. අනේ ඉතින් කමත්තෙන් මෙනේ කන්නේ අර පොත්තමංශ සූත්‍රයේ ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව බලනකොට රවි හොඳට පැහැදිලිව පේනවා නේද අපිට ගලපන්න පුළුවන් මේ අපිට මේ ආයතන හරහා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හරහා හැමදාම අපිට හම් වෙන දේවල්. නමුත් අපිට අර පොත්තමංශ සූත්‍රයේ ගලපනකොට ඒක ගලපන්න පුළුවන් නේද අපි කැමැත්තෙන් නෙමෙයි නමුත් මේවා මේ ආහාර භුක්ති ඒක තමයි ආහාරය සත්වයාගේ කියන්නේ ඒතර දැන් මේ ආහාර කියලා අසු දක්වන්නේ මේ පුද්ගලික ආහාරය නෙමෙයි සත්වයාගේ පැවැත්මනේ මේ සත්වයාගේ පැවැත්මට ඉතින් ඒ එහෙම බැලුවොත් හරි හරි කියලා හිතනවා නේද එහෙම බැලුවොත් හරිද
ඒ සූත්‍ර නම් මට මතක නැහැ ඒක ළඟකදී සාකච්ඡා වුණ නැති හින්දා මම බලපු නැති හින්දා මේ උනාට කියන අදහසේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එතකොට ඒ ආහාර ගැන දැන් ඒ මට්ටමින් කතා කරන්නේ යම් කිසි කෙලෙස් මට්ටමක් තුනී කරගන්න විතරයි. අපි දැන් කෑම කනවා හැබැයි සත්වයාගේ පැවැත්ම පිණිස සත්වෙක් පවතින්නේ ඇයි කියන මට්ටම එතන අල්ලන්නේ නැහැ. ඒකයි නම් ඒ ලෝකෙට අහු වෙලා ඉන්න ඒ කෙලෙස් මට්ටමේදී ඒව ගැන කතා කරන්න පුළුවන්. ඇයි දැන් සත්‍යේ පවත් ගන්න තියෙන ඕනකම මොකද්ද?
එතෙන්දී ඒක රූපයක් හැටියට ගන්න පුළුවන් නේද? ආහාර රූපයක් හැටියට. එතකොට ඒ කියන්නේ අත්වසින් මේ සුක්ම රූපයක් නේ. හෝජානේ. ආහාර වශයෙන් ගන්නෙ නේ. එම කරන්න බැරිද? එතකොට ඒක ඒ අනික් රූපයක්
විදිහට ඒ කියන්නේ අර සුද්දස්තකෙන් වර්ණන්ද රස ඕජා
ඔව්
කියන හතර. ඔව් එතන ඕජා පැත්ත තමයි අපි ගොඩක් කරවට ආහාරෙ විදිහට අපිට අදහස එන්නේ. ඒ කියන්නේ අපි මේ බත් පාන් අරවා මේවා කෑවට ශරීරයට උරාගන්නේ ඕජාව විතරනේ කියන මට්ටමින් ඒක ආහාරයක්. අනිත් එක තමයි ආහාර ගැන කතා කරද්දී ආහාර කියන්නේ යමක් ගෙන එන අර්ථෙන් තමයි ආහාරය කියන්නේ. අපි මේ කන අර්ථයට වඩා බඩපිරණ අර්ථයට වඩා ආහාර කියන්නේ යම් කිසි දෙයක් අලුතෙන් සකස් කරන දෙයක් හදලා දෙන යමක් ගෙන එන අර්ථයට තමයි පාලියේ ආහාර කියලා කියන්නේ. එතකොට අන්නේ අර්ථයෙන් තමයි ආහාරය. එතකොට දැන් ආහාරයක් නිසා තව දෙයක් සකස් වෙනවා. තව දෙයක් අරන් එනවා. තව දෙයක් හදලා දෙනවා. වගේ අන්නේ අර්ථයෙන් උනොත් ආහාරය ගන්න ඕන. මොකද එතකොට තමයි අර ඊළඟට සියුම් කරුණු ටික ඇයි ඒවා ආහාර කියන්නේ? ඇයි පස්සේට ආහාර කියන්නේ? ඇයි විඥානෙට ආහාර කියන්නේ? ඇයි මනෝ සංචේතනාවට ආහාර කියන්නේ? කියන එක ඒක කෑමක්ද? ඒ කෑම කියන අර්ථයට යමක් නිපදවන යමක් ගෙන එන අර්ථෙන් තමයි මේ ආහාර කියන එක ගන්න මේ ඕන. එතකොට අර ඉතුරු වචන තේරුම් ගන්න පහසු වෙයි.
එතකොට පස්ස ආහාර මනෝ සංචිතන ආහාර විඥාන ආහාර තුනකම ඒ තියෙන උපමාවල් ගලපලා අපිට පේනවා අපිට මේක අපිව සත්වයාගේ පැවැත්මද ගෙනෙන්නේ මොකද මනෝ සංචේතන ආහාර වලට දැන් අර කමල් කිව්වාගේ දැන් ඕජාව කියන එක ගත්තා විතර පොඩ්ඩක් ඒක එතකොට වෙන්නේ අපි කන ආහාරය පැත්තට එනවනේ බුක් මේ කැම කන ඒක සාමාන්‍ය ඒක ලෞකික පැත්ත නේද කියලා මට ඒක හරි අපි
ඒක නෑ ඒක තමයි මම කිව්වේ දැන් ඒ එක එක මට්ටමෙන් ඕවට වෙනස් වෙනස් තේරුම් එනවා එතකොට සුද්දාෂ්ටකේ මට්ටමෙන් කතා කරන සාක්කල් අපි රූප ලෝකෙට අහු වෙලා කතා තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔව තමයි අර මූලික රූප කලාප කියන මට්ටම. එතකොට මෙන්න මේ දේ වලින් හැදිච්ච දේවල් කියන අර භෞතික ලෝකේ පිළිගරන් ඒකට අයිති ආහාර ගැන ඒක තමයි කබලින්ක ආහාර කියන මට්ටමට එන්නේ. එතකොට මේ මට්ටමෙන් මිදෙන්න තමයි කායනුපස්සනාව ඇත්තටම දීලා තියෙන්නේ. ඒකයි මේකේ මේ පිළිවෙලක් තියෙනවා කියන්නේ. එතකොට ඒ ලෙවල් එකෙන් තමයි මේ ආහාරය දකින්නේ. ඒකේ කාම භූමිය මට්ටම කෙලෙස්. ඒක කාම භූමිය ඉක්මවා යන්න තමයි කායනුපස්සනාව තියෙන්නේ. ඒක කායනුපස්සනාව වැඩිම තුල මොකද්ද වෙන්නේ? තර කියපු දෙ අත්ති කායතය 50 සතිපත්චපත්තිතා හොති. ඊට අනිසිතෝච විහෙරති නාචකින් කිලෝකේ උපාදීයති මට්ටමට එනකොට අපිට තව දුරටත් සුද්දාෂ්ටකය ගැන කතා කරන්න බැරි වෙනවා. මොකද ඒව හදන කෙලෙස් ටික දුරු වෙනවා. ඒ මට්ටමට යනකොට එකයි කියන්නේ අර කාම භූමියෙන් මිදෙන මට්ටම කියන්නේ අනාගාමි මට්ටමකට වගේ හිත දිනු වෙනවා හරියට වැඩුව. හැබැයි එතෙන්ට යනකම් ඒ පිළිවෙලක් තියෙනවා. ඒක අපි එතෙන්ටම ගැඹුරට ප්‍රඥාව වැඩෙනකම් අපිට මේවා අල්ලගෙන තමයි මේ අපිට කතා කරන්න වෙන්නේ. හැබැයි ඒවා ඔක්කොම අවිද්‍යාව මත පනෝපු දේවල් කියලා ටික ටික ප්‍රඥාවට පේන්න ගනි.
මේකක් කියන්නේ හිතෙනවා මෙතෙන්දී. දැන් කටුගුරුන්ගේ ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. ඒ කියන්නේ අපි ලෝකේ දකින්නේ මේ අන්ධයා වාගේ. ඒ කියන්නේ අන්ධයා යමක් දැනගන්නේ අතපත ගාලා. එතකොට අපි යමක් දකිනවා. නමුත් දකින දේ අපි හඳුනගන්නේ අත ගාලා. මේක මෙහෙමයි කියලා. ඒකම තමයි කියන්නේ මං හිතන්නේ අර යම් අජත්තම් පච්චත්තම් කක්කලම් කරිතම් වාදින්නම් කියන තැනටම යැවෙන්නේ. එතකොට අර ඒ කියන්නේ දැන් අපි අතගානකොට අපිට අහුවෙන්නේ මේ කාපු පීපු දේවල් වලින් හැදිච්ච දෙයක් නෙමෙයි. අර සදගතියක් විතරයි. එතන අපහු යන්නේ පටවි ධාතුව තමයි. ඒ කියන්නේ මේ කක්කලම් කියනකොට මේ කරිකතම් කියනකොට කර්කශ මේ අර දැන් පිට මේ සමුදය බලන්න ගියාම මේ සමුදයේ තියෙන්නේ අපිට පේන්නේ ඇහැට පේන්නේ නෑනේ. ඇහැට පේන්නේ වර්ණය විතරයි. ඒක ඉතින් අතගාලා බලලා තමයි අපි දැනගන්නේ මෙතන රූපයක් තියෙනවා. ඒක ගැන මෙතෙන් ගන්න බැරිද? සෙවම් සර්නායි
ඔය ඕන පැත්තකින් මේ ධර්මතාවය අල්ලන්න පුළුවන්. ඉතින් ඒ දැන් කක්කලංකරි ගතං කර්කස විතද ගතිය කියන එක එළියේ තියනවා කියලා විශ්වාස කරන තාක්කල් අපි සතර මහා ධාතුවට අහු වෙලා නැත්තම් සුද්දෂ්ටකයට අහු වෙලා ඒක බාර අරන්.
ඒක හරි.
දැන් ඒකෙත් ඒක තමයි මං කිය ඒක ප්‍රඥා මට්ටමට කියලා. එතකොට කායනුපස්සනාව වැඩිම තුල අපි ඒ කෙලෙස් මට්ටම කඩනවානේ. මේකත් උපාදින්නයි. පුද්ගලයෙක් දැනගත්තු දෙයක්. පුද්ගලයෙක් මත ඉඳගෙනයි ඒක කතා කරන්න වෙන්නේ. උපාදින්නයි. පුද්ගලයා අනුව ගිය. ඒ තදගතිය කියන එක එක පුද්ගලයෙකුට තදගතිය තව කෙනෙකුට මෙලෙක් ගතියක් වෙන්න පුළුවන්. දෙබිත්‍ය රළු වුණාට දෙවියන්ට ඒක ඇතුලේ යන්න පුළුවන්. ඒක පුද්ගල පරියාපන්නයි. ඒකට ඒක උපාදින්නයි. ඒ සාපේක්ෂක දෙයක්. ඉතින් ඒ එතන ඒ නිසා තමයි මේ කායනුපස්සන රූපයක් තියෙන කෙනා කායනුපස්සන වඩන්න ඕන. එතකොට ඒ රූපයෙන් මිදෙනවා. මෙච්චර කල් ඇසුරු කළාට පටවිය පටවිය කියලා මඤ්ඤණා කළාට ඒක අවිද්‍යාව මත කරන වැඩක් කියලා අර සම්මාදිට්ඨිය තුල පේන්න ගන්නවා. එතකොට ඒකයි ඒ සමුදය ධම්මානුපස්සී වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. අපිට ඕක පිහිටියට අවිද්‍යාව දුර්කල මනසට ආයතන මුලාව නැති මනසට එහෙම පිටන්න බෑ. ඉතින් ඒකයි මං කියේ එක එක ප්‍රඥා මට්ටමේදී අපි ඒවා ගැන කතා කරන විදිහ වෙනස් වෙනවා. හැබැයි දැනට අපි කාම ලෝකේ ඉන්න හින්දා අපිට කබලින්ක ආහාර මට්ටමින් කතා කරන්න වෙනවා. ඒ පැහැදිලි කිරීම මේ ආහාරයෙන් මිදෙනකොට ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට කතා කරන්න වෙන්නේ අර පස්සයෙන් මනෝ සංචේතනාවලින් විඥාණයෙන් ඒවෙන් කරන මට්ටමකින් තමයි ඊළඟට කතා කරන්නේ. ඒ කතා කිරීමේදී අපිට කානුපස්සනාව නෙවෙයි අවශ්‍ය වෙන්නේ. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ විදිහට ඒ සතර සතිපට්ඨානෙත් පිළිවෙලක් තියෙනවා. ඒක ප්‍රඥාව වැඩිම තුල, ඒ කියන්නේ අවබෝධ වීමනේ ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. අපේ එක එක මට්ටමේ කෙලෙස් දුරු වෙනවා. ඒක දුරු වෙන්නේ ඔය මාර්ගයේ වැඩිම තුල. එතකොට අපිට අර එකපාරටම සතර ආහාරින්ම මිදෙනව නෙවෙයි. ඒ ආහාරයෙන් මිදීමේ පියවර කීපයක් තියෙනවා. දැන් විඥාන ආහාරය කියන එක හැමල්ලන්න ඉතින් ඒ සික ගැන හොඳට බලන්න වෙනවා. විඥානයේ මායාකාරය කියන පැත්තෙන් බලන්න වෙනවා. ඒකෙන් මිදෙනකොට විඥානං අනිදස්සනං කියන මට්ටමම දකින්න වෙනවා. ඒ නිරෝධේ ඥානං පැත්තේදී. හැබැයි අපි එතනින් පටන් ගන්න අපිට හැකියාව නැහැ. හරි අපේ මේ තියෙන කෙලෙස් මත අපි ඉන්න මට්ටමෙන් පටන් අරන් ටිකෙන් ටික ගැඹුරටයි යන්න වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම දැන් මතක තියාගන්න දැන් හුස්ම කියලා කයක් ලෝකයෙන් පනෝන මට්ටමේදී කබලින්ක ආහාර මට්ටම තමයි තියෙන්නේ. ඒකෙදී අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපේ කායනුපස්සනාව තව වැඩිලා නැහැ. කායනුපස්සනාව ගොඩාක් වඩන්න තියෙනවා. හුස්ම කය කියන කයත් බාර ගන්න තාක්කල්. දිගයි කොටයි කියලා පනවන්න හුස්ම කයක් තියෙන තාක්කල් කායනුපස්සනාව වඩන්න ඕනේ. එතකොට දැන් තේරෙනවාද අර ආනාපාන සතියේ ඇයි අර ටික කායනුපස්සනාවට දෙන්නේ? දිග කය, කෙටි කය, සබ්බකාය, ඊළඟට පස්සම්බය කාය සංකාරං. එතෙන්ට වෙනකම්ම දැන් කාය සංකාර තියෙනවා අපිට. එතකොට පස්සම්බයං කාය සංකාරං කියනකොට සංසිඳෙන්නේ කාය සංකාරය කියන එක නේද? එනකන් එහෙනම් මේ කායනුපස්සනාව මේ විස්තර කරන්න. ඒක තව පැත්තකින් පේනවා නේද එතකොට?
රවි මේ ඔතෙන්දී දැන් පස්සම්බයං කාය සංකාරං වලට පස්සේ තියෙන ප්‍රීති පරිසංවේදී ආයත් අසසීසා මීති සික්කති කියලා. ඒ කියන්නේ දැන් ওই පස්සම්බයං කාය සංකාරං වලින් අපි ඔය යම් කිසි විදිහකින් ප්‍රීතිය කියන එක අල්ලා ගත්තත් ආයත් අසසීසා මීති වෙන හින්දා ඔය මේ ඒ කියන්නේ හුස්ම නැති වෙලා ගියා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ක්‍රමේ නෙමෙයිමයි කියලාද අපිට එතෙන්දි හිතා ගන්න වෙන්නේ? නිර්වාණ සර්ණ.
ඔව් එතෙන්දි ගන්න වෙනවා ඒ ලෞකිකව එන ප්‍රීති සුඛ ඒවා තියෙනවා ධානවල තියෙන ඒවා. ඊළඟට ලෝකෝත්තර දර්ශනේ නේ ඒවත් තියෙනවා බොජ්ජංග පැත්තෙන්. එතකොට දැන් අපි ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ වැදෙන විදිහට කරන්න තියෙනවා. ඊළඟට ආනාපාන සතිය සප්තබොජ්ජංග වැඩෙන විදිහට කරන්න තියෙනවා. ඉතින් ධර්මවලත් තියෙනා නේද ඒවා? පස්සද්ධිය, පීතිය. එතකොට ඒවයි වෙනසක් තියෙනවා. ඒකට බෝධි අංගයක් විදිහට, ඒ කියන්නේ මේ ආර්ය දර්ශනයේ විදිහට යන එක දැකීමකුත් තියෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වැඩිම තුල ඇති වෙන එකකුත් තියෙනවා. ඒ ආර්ය මාර්ගයේ නොවන ආනාපාන සතියනොත් ඒවා අත්දැකීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔය දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ය මාර්ගයේ තෝරගත්තොත්, දහමට ගලපලා මේක තෝරගත්තොත්. ඉතින් මෙතෙන්දි මම සාමාන්‍යයෙන් ඔය වේදනානුපස්සනාව කොටසට යන්නේ නැහැ. මේ මේ කායනුපස්සනාව හොඳට තේරුම් ගන්නකම්, ඒක වැඩෙනකම්. මොකද ඒක තේරුමක් නැති වැඩක් අපි මේ මේ එතෙන්ට ගිහින් තව ටිකක් පටලව ගන්නවා. එහෙනම් මේ කාය සංඛාර කියන කොටස හොඳට තේරුම් ගන්න. ඒක දැන් හුස්ම කියන කයක් සකස් කළා නේද? ඒක සකස් උනේ සමුදේ බැලුවද අපි? එතකොට ඒ සමුදේ බැලීම දැන් ආයතන පැත්තෙන් බැලුවහම දැන් ටිකක් පැහැදිලි වෙන එක කාය ආයතනේ, මන ආයතනේ. එහෙනම් මන ආයතනෙන් සකස් කරපු හුස්මක් නේද අපි මේ දෙයක් කරලා එළියෙන් තියලා තියෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේද? එතකොට හුස්ම දිහා බලාගෙන ඔන්න ඔතන සිහිය පිහිටියොත්, ඕක එළියේ හුස්මක් කළේ මෝඩකමට, අවිද්‍යාවට. මේ මනසෙන් කියපු දෙන්නේ මනස දැනගෙන තියෙන්නේ කියන තැන සියනෝන පිහිටන්න පිහිටන්න අපේ සංසිඳනවා නේද අර බාහිරෙන් පනවපු හුස්ම කය කියන එක. ඒකට ආස්වාස කය හරි ප්‍රාස්වාස කය හරි කරලා හදපු කාය සංකාරයේ දැන් සංසිඳනවා නේද? දැන් අපිට හුස්ම ගනිමින් හික්මීමකට එන්න පුළුවන් නේද? මෙච්චර කල් මෙහෙම දෙයකට අහු වුණා. ඒ අවිද්‍යාව නිසානේ එහෙම වුනේ. අවිද්‍යාව නැති මනසට ඔහොම වෙන්න බෑනේ කියලා ඔන්න හික්මෙන්න පටන් ගන්නවා. ඒක ආර්ය දර්ශනයේ හික්මීම. එතකොට වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ නේද? එතකොට අපි ටිකෙන් ටික යන්නේ මෙච්චර කල් ඇසුරු කරපු එක අර වතුරේ ඉන්න බල්ලා වගේ නේ ඔය හුස්ම. නෑ, ඔක දකින්න දකින්න මොකද වෙන්නේ? අනිශ්චිතෝච විහෙරති පැත්තට නේද යන්නේ? දැන් ඔන්න ආනාපාන සතිය අපි බලන්න ඕන කායනුපස්සනාව පැත්තේ. එතකොට අනාගතේ ඥානයක් වෙනස මේ පණෝගත්තු කයක් කියලා දැනගන්න විදිය අත්තිකායතිය 50 සතිපත්චුපතිකා හොති යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච විහෙරති. මේ හුස්ම කය කියන එකත් ওই විදිහට අවිද්‍යාවෙන් පණෝගත්තු එකක් නංග එන ඕනම කයකට මේ ධර්මතාවය පොදු විනේ නචකින්චි ලෝකේ උපාදීති කියන ඒ පොදුවේ හැම කයටම මේ ධර්මතාවය පොදුයි කියන නුවණට එනකන් ඕක යන්න වෙනවා. තරේතකන් ඊටෙන් කායනුපස්සනාව සම්පූර්ණයි කියන්න බෑ. යම් කිසි මට්ටමකට වැඩුණා වෙන්න පුළුවන්. එතකොට ඔය තුල එන නුවණක් මත තමයි ඒක ටිකෙන් ටික ප්‍රඥාව වැඩිම තුල තමයි අපේ අර මුට්ටස්සති කියන එක කැඩෙන්නේ. මෝහයෙන් පිහිටපු සතිය නෙවෙයි දැන්. ප්‍රඥාවෙන් පිහිටන සතිය. ඒතර මුට්ටස්සති කෙනාට චිත්තානුපස්සනාව වඩන්න බෑ කියලා ආනාපාන සතියේදී කියනවා. ආනාපාන සති සූත්‍රයේදී. දැන් ඒක කියන්නේ කියන එක අහුවෙනවා දැන් මේ වගේ දේවල් ටිකක් බලනකොට. දැන් අපි නිකාම අර සමාධි පැත්තෙන් නොදෙනී ගිහිල්ලා ධාන වැඩිලා යනකොට මේ මුට්ටස්සතිය කියන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් ඒකයි අන්‍ය ශාසනවල වඩපු ආනාපාන සතියයි මේකේ ලොකු වෙනසක් තියෙනවා මේ දහමට ගලපලා බලද්දි. පැහැදිලිද?
පැහැදිලි තමයි. හැබැයි ඔතන අපි නිතරම නිතරම කතා කරන්න ඕන තැනක්. ඉතින් ඔය කරන ගමම්ම අර අත්දැකීම තුලින් තමයි ඔතන එන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. ජෙරුවන් සර් නැහැ.
ඔව්, එතනම තමයි අපිට අඩු. භාවිතා බහුලී කතා කියන පැත්ත නැති හින්දා තමයි ඔය ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. දැන් මේ හුස්ම හොඳට ඇස් ඇරගෙන හරි මේ තියෙන වෙලාවේ බලන්න ඇයි ඔතන හුස්මක් තියෙන්නේ? ඇස් දෙක වහගෙන බලන්න ඇයි ඔය නැහේ හැපෙන හුස්මක් තියෙන්නේ? ඒක ආයතන පැත්තෙන් පෙන්නන්න. මේ ආයතන මුලාවෙන් නේද ඔක පනවලා තියෙන්නේ. ඔය හිතෙන් අද පුස්මනේ හිත දැනගෙන තියෙන්නේ. අපේ මෝඩකමට නේද දෙයක් කරලා රූපයක් කරලා බාර ගන්න තියෙන්නේ. කියලා අර කායනුපස්සනායි සමුදේ. සමුදේ ධම්මානුපස්සි. පැත්ත හොඳට පුරුදු කරන්න ඕන. ඔක මං කියන්නේ ඔක හුස්මට බලන්න කලින් බාහිර රූප වලටයි ශරීර රූපෙටයි හොඳට කරලා තමයි ඔතෙන්ට එන්න ඕන කියලා. එතකොට තමයි ඒක හරියට භාවිතා කරන්න පුළුවන් මේ. එතකොට මේ හුස්ම තියෙනකොටම හුස්ම කය පනවන්න නැතුව හික්මෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ සංසිඳීමයි සමාධියෙන් ආපු සංසිඳීමයි කියන්නේ දෙකක්. එහෙම වෙනසක් තියනවා කියලා නිකන් තේරුම් ගන්න පුළුවන්ද?
හරි. ඒ සංසිඳීම එනකොට දැන් ඒ දැන් ඔයාලා කිව්වා වගේ දැන් ඔය කායපස්සනාවේ මුල හරියේ උදුම් කායන් ඒ විදිහට නැතුව වුණත් මේ වගේ හිතලා ඒ කියන්නේ හුස්ම ගැන හිතන්න පුළුවන්. ඒ හිතලා ඒ තුලින් ඇත්තටම කියනවා ප්‍රීති අර ප්‍රීතිය කියන එක. ඒ කියන්නේ සබ්බකාය පරිසංවේදී වෙලා ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී කියන්නේ ඒවා ඒ හැඟීම් එන්න පටන් ගන්නවා මට හිතෙනවා.
හරි. වන්න එතන වෙනසක් තියෙනවා. ඒන ප්‍රීතිය අර සමාධියක් තුලින් එන ප්‍රීතිය නෙමෙයි බොජ්ජංග ධර්මයක් වෙනවා. මේ අවබෝධයක් තුල එන ප්‍රීතිය. මෙච්චර කල් මේකට රැවටිලා හිටියා නේද? වතුරේ බල්ලට බුර බුරා හිටියා නේද?
අන්න හරියට ඒ විදිහට තමයි හිතෙන්නේ. මොකද ඒ සමාධියක් මොකුත් නැහැ. නමුත් ඒ වගේ සිතීලි පහල වෙනවා. හරියට මේ රැවටීම නේද? මේ රැවටීම නේද කියලා ඒක තුලින් එන මේ සතුට. ප්‍රීතියක් සතුටක් තමයි එන්නේ සුඛය.
ඔව් එතන ගැලපෙන්න ඕන අර හැමතැනින්ම අපි අර මොකද්ද කියන්නේ නිස්සරණය කියන්නේ. මොකද ආස්වාදේ ආදීනව ඊළඟට නිස්සරණය පැත්ත එන්නේ මෙතන. ඒ කියන්නේ කලකිරීමක් එනවා මෙච්චර කල් මෝඩකමටනේ ඔක හදාගෙන තියෙන. අතන ඉබ්බින්ද තී දුක්ඛේ කියන පැත්ත. අන්න ඒ ඇත්ත දැකීම තුල දැන් අර ඒක තමයි මම දකින්නේ මේ ආර්ය මාර්ගයේ හික්මීම කියලා කියන්නේ. ශික්ෂණය. දැන් හුස්ම ගනිමින් අපිට හික්මෙන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම දිහා බලාගෙන මේ ඇත්ත පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට අස්සසී ස්වාමීති සික්කති. ප්‍රාස්වාසේ දිහා බලාගෙන ඔය ඇත්ත පෙන්වලා දෙන්න පුළුවන්. පස්සසී ස්වාමීති සික්කති. හුස්ම දිහා බලාගෙන අපි හික්මෙනවා. හික්මන්නේ කොහොමද මේ ඇත්ත පෙන්වනවා? ඒකේ ආර්ය දර්ශනය. ආර්ය දර්ශනය කියන්නේ තව විදියට කිව්වොත් ඒකත් අර පටිච්ච සමුප්පන්න වෙන හැටි පෙන්වනවා. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙන අවිද්‍යාව නැත්නම් ඕක පිටවන්න බෑනේ කියන ධර්මතාවය. ඒක තමයි මම දකින්නේ මේ විදර්ශනය නැත්නම් මේ සතර සතිපට්ඨානේ විදිහට. අපි නිකං හුස්ම දිහා බලාගෙන ඉඳීමෙන් කරන්නේ නීවරණයටපත් කිරීම විතරයි. මාර්ගයේ වැඩීම නෙවෙයි. පැහැදිලිද මේ වෙනස? එතකොට තේරුම් ගන්න ඕන ආනාපාන සතියේ කායනුපස්සනා කොටසක් තියෙනවා කියන එක. එතකොට දැන් බුදුහාමුදුරෝ විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට කොහොමද ආනාපාන සතිය කරන්නේ? කතම් භාවිතාච ආනාපානස්සති චත්තාරෝ සතිපට්ඨානා පරිපූරෙන්ති කියලා කොටසක් කියනවා ආනාපාන සති සූත්‍රෙදි. කෙසේ භාවිතා කරන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානේ පරිපූර්ණෙන්නේ? ඊළඟට කෙසේ භාවිතා කරන ආනාපාන සතියෙන් නැත්තම් සතර සතිපට්ඨානෙන්ද සප්තබොජ්ජංග වෙදෙන්නේ කියන ටික තියෙනවා ආනාපාන සති සූත්‍රෙ විස්තරේ. දැන් සාමාන්‍ය කෙනාට ඔවා ඔහොම තියෙනවා කියලාවත් තේින්නේ නැහැ. ඔබ කියුවට මොකද තේරුම් ගන්න බෑනේ. තේරුම් කරන්නත් මේ පැත්තෙන් බලාගෙන යනකොට ඔය හැම වචනෙටම අර්ථයක් තියෙනවා. right then හුඟක් හිතන්න ඕන පැති. ඉතින් අපි අර කතා කරන්න ඇති හින්දා ඉවයි අපිට ඒ පැත්තේ හෙවෙන හොයන ගතිය අඩුයි. සාකච්ඡා වෙනවා අඩුයි. එක්කම මට තව මේ පොඩි අලුත් අදහසක් ආවා දත්ත අපි මේ බෞද්ධ එකේ හැඩසටහනක් රෙකෝඩ් කළා ඒකත් එක්ක අපි අර ජාති දැන් දුක ගැන කියනකොට ජාති දුක්ඛ ඊළඟට තව ජරා ව්‍යාධි මරණ ඔහම ලිස්ට් එකක් කියනවනේ දැන් අර ජාතිය කියන එක දැන් පටිච්ච සමුප්පාදයේදී එහෙම වෙන් කරලානේ තියෙන්නේ ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රයාස ඊළඟට දුක්ඛ කන්දස්ස සමුදය හෝති කියන සමුදය පෙන්වන්නේ ජාතිය විදිහට. ඒතර ජාතිපි දුක්ඛා කියලා එහෙම දුකකුත් පෙන්නනවා ඊළඟට ජාති පච්චයා දුක්ඛ කියලා තව කොටසකුත් පෙන්නනවා. ඇයි එහෙම වෙනසක් තියෙන්නේ කියන එක. මොකක්ද ඉතින් හිතන්න හොඳ තැනක් තේරණ දන්නේ මම මේ කියන කරුණ පැහැදිලිද ඒක
පොඩ්ඩ තව පොඩ්ඩ පැහැදිලි කරන
ඒ කියන්නේ එක විදිහකට දුක කියනකොට ජාති දුක්ඛ ජරා දුක්ඛ ආදි දුක්ඛ ඔහම කියනවා නේද ඒ ධම්මචක්‍රයේදී එහෙම දුක කියන එක විස්තර කරද්දී ජාතියේ ඉඳන්ම දුක කියනවා ජාතියක් දුකයි ව්‍යාධිය ලෙඩ වෙන එක වයසට යන එක මැරෙන එක කියන්නේ ඉපදීමත් දුකයි කියන තැන ඉඳන් ජාතිය දුකක් විදිහට දාලා විස්තර කරනවා පටිච්ච සමුප්පාදේනකොට ජාති පච්චයා කියලා වෙනම දුක් ලිස්ට් එකක් කියනවා එතන ජාතිය දුකට දාන්නේ ජාතිය සමුදයක් විදිහට දාලා තියෙනවා ජාති පච්චයා මෙන්න අපි දන්න දුක් ටික ජරා මරණ ව්‍යාධි ප්‍රියංගෙන් වෙයිම ප්‍රියං එතන නෙමෙයි එතන කියන්නේ ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සම්භවಂತಿ කියලා. එතකොට අර දුක් ලිස්ට් එකක් කියනවා. ඒක තමයි ඒව මේකස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදේව හෝති. එතකොට මේ දුකට සමුදේ විදිහට තමයි එතන ජාතිය පෙන්වන්නේ. අතන දුක කියනකොටත් ධම්මචක්කදී හැම ජාතිය දුක ගොඩට දාලා තියෙනවා. දැන් මේ මෙතෙන්දී දුකට සමුදේ විදිහට ජාතිය දාලා තියෙනවා. තේරුණාද? ඇයි එහෙම වෙන්නේ?
දැන් ඔතන පටිච්ච සමුප්පාදය කියන්නේ මේ සත්‍ය පුද්ගලෙක් නැති කියන්නේ ධර්මතාවය, ඉදපත්‍යතාවය. අතන ධම්මචක්කය කියන්නේ ඒකකෙදයක් මේ නැති නම් නේද මොකද මෙතන පරිසම්පාද කියන තනි කරන සත්‍ය පුද්ගලෙක් නැති ධර්මතාවයක් නේ කොහොමද ජාතකය
ඔක ඔක හිතලා බලන්නකෝ ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් පස්සේ එදා ඔක හිතලා එකපාරට කියනවට වඩා ප්‍රශ්නේ තේරුත් නැත්නම් අහන්න ඒකේ එකයි ජාතිය කියන එක සමුදයක් විදිහටත් කියනවා දුකක් විදිහටත් දුක විදිහටත් විස්තර කරනවා. ඒකට එහෙම දෙකක් වෙන්නේ ඇයි?
ඉතින් දීකත් අවිද්‍යාවත් එන්නේ.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට ධර්මයේ දැන් ওই කොටස් දෙකටම දාපු තැන් තියෙනවා. කොටයි කතනක දුකට හේතුව සමුදේ විදිහට ජාතිය කියනවා. තව තැනක ජාතියම දුකයි කියලා. කියන දැන් ඕක දැන් ඕක මට ගොඩාක් කර ඉස්සර ඉඳන් තිබුණ ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඉපදීම දුකයි කියන්නේ ඒක එක කට්ටිය ඉපදීම දුකයි කියන එක 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 විදිහට විස්තර කරනවා නේ ඒකට මොකද ගොඩක් අයට අන්තිමට ඕක කියාගන්න බැරුව ඉපදීම නෙමේ දුක ඉපදුන හින්දා අරව වෙන හින්දා දුකයි කියන එකට එහෙනම් ඉපදීම නෙමේ නේ දුක වෙලා තියෙන්නේ ඉපදුන කෙනා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා ඒ ලෙඩ වෙන මැරෙන එක දුක වුණාට ඉපදීම නෙමෙයිනේ දුක ඒත් අර විදිහට පැහැදිලි කරලා මේකෙන් ගැළවිලා යනවා මිසක් කර පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ නේද අපි දැන් ලෙඩ වෙන එක නම් දුකයි කියන එක කියන්න පුළුවන්නේ මැරෙන එක නම් දුකයි කියන එක කියන්න පුළුවන්නේ ඉපදීම කියන එක ඇත්තටම දුකද කියන තැනින් ප්‍රශ්න කරන්න වෙනවා. එතකොට මේ අය වයි මොකද්ද පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි ඉපදීම දුකයි කියන්නත් හදනවා, ඊළඟට අර මෞකුසෙන් උපදින එක දුකයිනේ කියලා. හැබැයි ඉපදීම කියනකොට අපිට සතරාකාරෙම ඉපදීම ගන්න වෙනවා. දිව්‍ය ලෝකේ උපදින එකත් ඉපදීමන්නේ. හරි. ඖපපාතික ඉපදීම ඉපදීමන්නේ. එතකොට අර දුක තියනවාද කියලා එහෙම ප්‍රශ්න කරන්න වෙනවා. තව ප්‍රශ්න වලට උත්තරයක් හම්බ වෙනවා මං හිතන්නේ ඔන්න ඔතන ටිකක් හොයලා තීරුම් ගත්තොත්. ඒක මං නිකන් ඕගොල්ලන්ට හිතන්න තැනක් කියලා ඉතුරු කරලා අපි සාකච්ඡාව අවසන් කරමු. ඔයගොල්ලෝ සාකච්ඡා කරලා පුළුවන් නම් ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැත්නම් උත්තරයක් නැහැ නේ. ඊට පස්සේ උත්තරේකුත් හොයාගන්නකෝ.
ඉතින් ඉපදුනේ නැත්නම් දුකක් නැහැ නේ.
ඉපදුනේ නැත්නම් දුකක් නැහැ.
නැහැ.
මං අහන්නේ ඉපදීම දුකද?
ඉපදීම හැම පැත්තෙම දුකයි නේ. සලායතනනේ. ඉපදීම කියන්නේ සලායතන. එතකොට සලායතන කොයි සලායතනේ ආවත්
නෑ.
ඉපදීම දුකනේ.
ඉපදීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න.
සලායතන කියන්නේ මොකද්ද? පච්චයනේ.
ආ, පච්චයා කියන්නේ ඉපදීම නෙවෙයිනේ. ජාති පච්චයා කියලා දෙයක් කියනවා නම් ඒකට ඉපදීම දාලා තියෙන්නේ හේතුවට මිසක් ඵලය නෙවෙයි. අතර ඵලය කියන එක දුකයි කියන එක එකක්. ඒක තමයි මම මේ වෙන් කරලා පෙන්නේ. ජාති පච්චයා අර දුක් කන්දරාව කියනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි දුක් ලිස්ට් එකටත් ජාතිය කියන එක දාලා. ජාතිපි දුක්ඛා කියලා තියෙනවා. ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. ඒකට දුක් ගොඩටත් ජාතිය දාලා තියෙනවා. එක පැත්තකින් දුකට සමුදේ විදිහට ජාතිය දාලා තියෙනවා. තව පැත්තකින් දුක කියලත් ජාතිපි දුක්ඛා කියලා දාලා තියෙනවා. ඇයි එහෙම දෙවිදියකට දාලා තියෙන්නේ කියන එක තමයි මම මේ ප්‍රශ්නේ මතු කළේ. ඒක හිතලා බලලා හොයාගන්න. ජාතිය කියන්නේ සලායතන නෙවෙයි. සලායතන කියන්නේ සලායතන. ජාතිය කියන්නේ හටගස්සා කියන එක. නේද? ඒක ටිකක් හිමීට හිතලා බලන්නකෝ.
ගොඩක් තියෙනවා හිතන්නේ. ඒක නම්
ඒක තමයි මං කියේ. ඔක කලබල වෙන්න එපා උත්තර දෙන්න. මගද කලබල වෙලා උත්තර දුන්නොත් ප්‍රශ්නේ තේරුම් ගන්න නැහැ. මම හින්දා ටිකක් හිතලා බලලා ඔයගලන්ට ඔබ සාකච්ඡා කරන්නත් පුළුවන්. අද ඔය වගේ දේවල් වලින් තව පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා මේ දහම හොයනකොට. හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොම පිං ආවට.
තෙරුවන් සරණයි.